සමන්තාචක්කවාලේසු අත්ත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධෝහං බෝධයිස්සාමි මුත්තෝහං මෝචයේ පරේ තින්නෝහං තාරයිස්සාමි සංසාරෝ ගාමහ භයාති.
ගෞරවනීය වැඩමව අවදාළ මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මනුලොව උපත ලබලා 25 වෙනි වියේදී සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා 45 වසක් ලෝකාර්ථ චර්යාව සිද්ධ කොට අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවියා වූ දවස තමයි මේ වෙසක් පුන් පොහෝ දවස. ඒ වගේම මතක තියාගන්න, සාරා සංඛේය කල්ප ලක්ෂයකට කලින් සුමේද තාපසව සිටි අවදීයේදී නියත විවරණ ශ්‍රීපතුල් ලැබුවෙත් අද වන් වූ වෙසක් පුන් 15ක් පොහෝ දවසක. ඒ නිසා අද දවසේදී විශේෂ පුණ්‍ය කර්මයකටත් සහභාගි වෙලා අවුකන ප්‍රතිමා වහන්සේගේ අනුරුවක් ලෙස සකස් වුණු ඒ ප්‍රතිපිළිම වහන්සේගේ සිරසෙහි සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා දැන් බොහෝ දෙනා අටසිල් දසසිල් සමාදන් වෙලා පෙහෙවස් ගත කරන්නයි බලාපොරොත්තුව. ඉතින් අද දවසේදීත් වෙසක් පුන් 15ක් පොහෝ දවසේ විශේෂ ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමටයි සෑම දිනම සූදානම් වන්නේ. පින්වතුනි, බොහෝ දීර්ඝ කාලයකට කලින් ලෝකේ සත්පුරුෂයෙක්ට උතුම් සිතවිල්ලක් පහළ වෙනවා. දවසක මම ලෝකේ සත්‍ය අවබෝධ කරලා දුක අවසන් කොට ඒ මාර්ගය අන්‍ය සත්වයන්ට දේශනා කරන්නෙමි කියලා. මේ උදාර සිතවිල්ල ඇති වෙන්නට පුළුවන් කරුණු ප්‍රත්‍ය හතරක් තියෙනවා. පළවෙනි කාරණාව තමයි, තවත් එවන් වූ සත්‍ය අවබෝධ කරගත් මහා පුරුෂයෙක් තමන්ගේ සත්‍ය අවබෝධයේ මත පදනම් වෙලා ඍද්ධි ප්‍රාතිහාර්ය පාමින් ධර්මය දේශනා කරන, නැත්නම් ලෝකයාට ඍද්ධිය පාන අවස්ථාවකදී ඒක දැකලා සමහර සත්පුරුෂයන්ට හිතෙනවා, මමත් දවසක මේ අධිගමය, මේ බුද්ධත්වය අවබෝධ කරගන්නවා කියන සිතුවිල්ල. ඒකට ඇති වෙන්න ප්‍රධානම හේතුව තමයි බුද්ධත්වයේ තියෙන ආශ්චර්ය දකින බව. යමක මහා ප්‍රාතිහාර්ය ලෝක විවරණ පූජාව බඳු, විවරණ ප්‍රාතිහාර්ය බඳු විශේෂ ප්‍රාතිහාර්යන් සිද්ධ කරනකොට මේ කිරීමේ හැකියාව ලැබුණේ යම් අධිගමයක් නිසා නම් ඒ අධිගමය තමනුත් ලබන්නට ඕනේ කියන සිතිවිල්ල ඒ සත්පුරුෂයන්ට ඇති වෙනවා. තවත් සත්පුරුෂයෝ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අසත්‍ය අවබෝධ කළ උත්තමයන්ගේ උතුම් ශ්‍රීය, නැත්තං ඒ විභූතිය පිළිබඳව ශ්‍රවණය කරනවා. අපි අද ශ්‍රවණය කරන්න වගේ එහෙනම් තවත් බුදුවරු ගැන, සත්‍ය අවබෝධ කරපු උත්තමයෝ ගැන කරුණු කාරණා දැනගන්නවා, අසා ගන්නවා, ශ්‍රවණය කරනවා. එතකොට ඇති වෙනවා, මමත් දවසක මේ බුද්ධ ධාතුව, නැත්තම් බුද්ධත්වය සාක්ෂාත් කරන්නෙමි කියලා හැඟීමක්. තවත් සමහර සත්පුරුෂයන්ට ඇති වෙන්නට පුළුවන්. සත්‍ය අවබෝධ කළ උත්තමෙක්, සර්වඥත්වයට පත් වූ උත්තමෙක්, ඒ භාවය තමන්ගේ ගුණය තමන්ම ප්‍රකාශ කරන අවස්ථාවකදී, මානෙන් තොරව නික්ලේශීව ඒ ගුණය ප්‍රකාශ කරන අවස්ථාවකදී, මමත් මේ தත්වය අධිගමනය කරන්නෙමි කියන හැඟීම ඇති වෙන්නට පුළුවන්. තවත් සමහර සත්පුරුෂයන්ට මේ සත්‍යාභෝධය කරන සත්පුරුෂයන්ගේ ප්‍රවේණිය, එරගෙන බුද්ධ ප්‍රවේණිය කියලා, මේ බුද්ධ ප්‍රවේණිය, බුද්ධ තන්තිය, බුද්ධ ධර්මතාවය රකින්නට ඕනේ, සිඳෙන්නට දෙන්න හොඳ නෑ කියන සිතිවිල්ලෙන් ඒ සත්‍යාභෝධය කරන්නෙමි කියන හැඟීම ඇති වෙනවා. මේ තමයි තනියම සත්‍යාභෝධ කරලා ලෝකයට දේශනා කිරීමට ඒ උදාර සිතිවිල්ල ඇති වෙන ක්‍රම හතර. මේ තමයි බුද්ධත්වයට ප්‍රත්‍ය හතර. ඒ කියන්නේ බුද්ධත්වයට පෙරම් පුරන උත්තමයා මහා බෝධිසත්වයෝ නේ. බෝධිසත්වවරුන්ට ඒ පළමු සිතිවිල්ල ඇති වෙන්නට පුළුවන් ක්‍රම හතරක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ නමකගේ ප්‍රාතිහාර්ය දකිනකොට හැඟීමක් ඇති වෙනවා, මමත් මේ தත්වය අධිගමනය කරන්නෙමි. දෙවෙනි කරුණ තමයි බුදුවරයෙක්ගේ තොරතුරු ඇහෙනවා, දකින්නේ නැහැ, තොරතුරු ඇහෙනවා අපිට වගේ. ඒ වගේ අවස්ථාවල ඇති වෙනවා, මමත් මේ தත්වය දවසක අවබෝධ කරන්නෙමි, අධිගමනය කරන්නෙමි කියන හැඟීම. තවත් සමහර අවස්ථාවලදී ඒ බුදුරජාණන් වහන්සේම තමන්ගේ ගුණ ප්‍රකාශ කරනකොට, තමන්ගේ ගුණ තමන් ලොකුවට කියන එක නෙමෙයි, සත්‍ය වශයෙන්ම තියෙන ගුණය නිර්භීතව සීහනාද වශයෙන් ප්‍රකාශ කරන එක ලේසි නෑ. ඒක දකිනකොට හැඟීමක් ඇති වෙනවා, මමත් දවසක මේ බුද්ධත්වයේ සාක්ෂාත් කරන්නෙමි කියන හැඟීම. තවත් සමහර අවස්ථාවලදී සත්පුරුෂයන්ට ඇති වෙනවා, මේ බුදුවරුන්ගේ ප්‍රවේණියක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ සත්‍ය අවබෝධ කරනවා, උන්වහන්සේ දැකලා තවත් අය උනන්දු වෙලා සත්‍ය අවබෝධ කරනවා, උන්වහන්සේලාගේ ශාසනවල පෙරම් පුරලා තවත් අය තනියම සත්‍ය අවබෝධ කරනවා. ඒ නිසා මේ බුදුවරු පහළ වීම තුළින් තමයි මේ බුද්ධ ප්‍රවේණිය, බුද්ධ තන්තිය, බුද්ධ ධර්මතාවය රැකෙන්නේ කියලා. ඒ බුද්ධ ප්‍රවේණිය රැකීම සඳහා, ඒ පවත්වා ගැනීම සඳහා සත්‍ය අවබෝධය කරන්නට සිත නැඹුරු වෙනවා. මේ තමයි බුද්ධත්වයට සිත නැඹුරු වෙන මූලිකම කරුණු හතර. මේ කරුණු හතරෙන් බුද්ධත්වයට සිත නැඹුරු වුණාට පස්සේ උන්වහන්සේලා කල්පනා කරනවා, මේ බුද්ධත්වයේ කවරක් සඳහාද? බුද්ධත්වයේ ලබන්නේ තමන්ගේ විමෝක්ෂයක් පිළිබඳ අදහසකින් නෙවෙයි. තමනුත් විමෝක්ෂය ලබන බව ඇත්ත. නමුත් ඒකේ මූලික අභිප්‍රාය දවසක මේ දුකෙන් මම අන්‍ය සත්වයනුත් එතර කරවන්නෙමි කියන අදහස. කාලයක් යනකොට මේ සිතිවිල්ල වර්ධනය වෙනවා. මොකද්ද? බුද්ධෝහම් බෝධි ඉස්සාමි, මම සත්‍ය අවබෝධ කොට අන්‍ය සත්වයන්ටත් ධර්මය සත්‍ය අවබෝධ කරවන්නෙමි. මුත්තෝහං මෝචයේ පරේ, මම මේ සසරෙන් මිදිලා අන්නයත් සසරෙන් මුදවන්නෙමි කියන හැඟීම ඇති වෙනවා. මුත්තෝහං මෝචයේ පරේ, තින්නෝහං තාර ඉස්සාමි, මම මේ සංසාරයෙන් එතරව අන්න තින්නෝහං තාර ඉස්සාමි, සංසාරෝගා මහ බයා, මේ සසර චතුර්විධ ඕඝයන්ගෙන් මමත් එතරව අන්‍ය සත්වයනුත් එතර කරවන්නෙමි කියන හැඟීම ඇති වෙනවා. මේ හැඟීම ඇති වෙනකොට උන්වහන්සේලා කරුණු කීපයක් තමන්ගේ సంతාන තුල වර්ධනය කරගන්නවා. පළවෙනි එක තමයි මහා පිංකම් සිද්ධ කරනවා. බුද්ධ ශාසන ඇසුරු කරගෙන ওই පිංවතුන් සිද්ධ කරනවා වගේ නැවත නැවත දාන, සීල, භාවනාදී පුණ්‍ය කර්මයන් එකවරක් දෙවරක් නෙවෙයි, අනේක වාරයේ සිද්ධ කරනවා. පුණ්‍ය කර්ම නැවත නැවත පුණ්‍ය කර්ම, ඒ පුණ්‍ය උපනිෂ්ඨය ඇති කරගන්නවා. ඊළඟට සත්වයන් කෙරෙහි මහා කරුණාවක් දියුණු කරනවා. මේ සත්වයෝ සසරින් එතර කරවන්නට ඕනේ, මේ සත්වයන්ට පිළිසරණ විය යුතුයි කියන හැඟීම ඇති කරගන්නවා. මතක තියාගන්න, බුද්ධත්වයේ පතන කෙනා සියල්ල දන්නා වූ නුවණ තමයි ඉලක්ක කරන්නේ. සියල්ල දන්නා වූ, අවබෝධ කරන්නා වූ නුවණ කියලා සර්වඥතා ඥානය කියලා කියනවා. ඒ සර්වඥතා ඥානය ලැබුණම වෙන දේ තමයි මේ ලෝකයේ තියෙනවා නම් යම් දුකක්. ලෝකයේ දුක බව ප්‍රත්‍යක්ෂයින ගොඩක් අයට ලෝකයේහි සදාතනික සැපයක් නැහැ කියන එක තේරෙනවා. ඒත් ලෝකයේ මේ දුක් සහිත ලෝකයේහි ලෝකයෙන් සදාතනික සැපයකට මාර්ගයක් වේ නම් අපි කවුරුත් නොදන්න මාර්ගයක් වේ නම් සියල්ල අවබෝධ කරන ඥාණයට මෙයත් අවබෝධ වෙනවා. එහෙමනම් යමෙක් සියල්ල අවබෝධ කළොත් සියලු ධර්ම න්‍යායන් සියලු ධර්මතා සියලු ධර්ම අවබෝධ කළොත් ඒ සඳහා තියෙන සම්මෝහය දුරු කළොත් එදාට මේ දුකෙන් එතර වීමේ මාර්ගයත් තමන්ට ප්‍රකටයි. ඒ වගේම තමන් දන්නවා කොහොමද මේ මාර්ගය වෙන කෙනෙකුට ප්‍රකාශ කරන්නේ කියන එක. ඒ නිසා සර්වඥත්වයට පත් වෙනවා යනු සියල්ල අවබෝධ කරනකොට දුකක් වේ නම් ඒ දුකත් ඒ දුකේ හේතුවත් ඒ දුකේ නිරෝධය හෙවත් දුකෙන් මිදීමත් ඒ දුකෙන් මිදීම අධිගමනය කරන්නට කළ යුතු දෙයක් කියන මේ සියල්ල අවබෝධ කරගන්නවා. ඒ වගේම එය ලෝකයාට මනාකොට දේශනා කරන්නේ කෙසේද කියන එකත් උන්වහන්සේ අවබෝධ කරගන්නවා. එතකොට මේ සර්වඥතා ඥාන ප්‍රතිලාභයේ සඳහා පෙරම් පුරනවා යනු විශේෂයෙන්ම දුකෙන් මිදිලා අන් අය දුකෙන් මුදවන්නට මාර්ගය ඇති කරන එක ඒ සඳහා මහා කරුණාවක් තිබිතු. ඇයි එහෙම කරුණාවක් තියෙන්නට ඕන? සර්වඥත්වයට යන මාර්ගය අතිශය දුෂ්කරයි. අතිශය බැරෑරුම් කටයුත්තක්. ඒකේ කරන්න තියෙන කැපකිරීම එමටයි. විඳින්න තියෙන දුක් ගැහැට එමටයි. නමුත් මේක සිද්ධ කරන්නේ මොකක් නිසාද? මොකද සත්‍යාභෝධය කරගෙන සසරින් එතර වෙන්නට මාර්ගය දකින්නට සර්වඥ වෙන්නටම ඕනේ නැහැ. සියල්ල දැනගන්න අවශ්‍ය සත්‍යාභෝධ මාර්ගයේ විතරක් දැනගෙන එයින් එතර වෙන්නට පුළුවන්. නමුත් ඒක වචනයට නංවලා ලෝකයට දේශනා කරලා අන් අයවත් ඒ මාර්ගයේ හික්මවීම සඳහා අතිරේක නුවණක් ඕනේ. ඥානය ඕනේ. ඒ සඳහායි සර්වඥත්වයේ පතන්නේ. එතකොට තමන්ට තනියම සසරින් එතර වෙන්න මාර්ගයේ තියෙනකොට ඒ මාර්ගේ යන්නේ නැතුව අන් අය වෙනුවෙන් ඉතාම දීර්ඝ ගමනකට පිළිපදිනවා නම් ඒ සිද්ධ කරන්නේම කවරක් නිසාද? මහත් වූ කරුණාවක් නිසාමයි. ඒ නිසා කරුණාවෙන් තොරව මේ ගමන යන්න බෑ බුද්ධත්වයේ සඳහා. කරුණාවෙන් තොරව ඒ ගමන යන්නට බෑ. ඒ නිසායි මහා බෝධිසත්වවරු පුණ්‍ය මහිමය දිනු කරනවා වගේම දිනු කරනවා මහා කරුණාව තමන්ගේ సంతාන තුල. මහා කරුණාව ඊළඟට උනාංශේලා ඇති කරගන්නවා බලවත් වීරියක්. මොකක්ද ඒ වීරිය? වීරිය කියලා කියන්නේ පින්වතුනි ආරම්භ කළ කටයුත්ත අවසානයේ තෙක් අඛණ්ඩව සිද්ධ කරගෙන යාමට සිත තුළ ඇති බලය. ඒ වීරියට කියනවා තව නමක් උස්සාහ කියලා. උස්සාහ කියලා කියන්නේ දුක ඌ වලින් දැක්වෙන දුක. ඒ දුක ඉවසන්නා වූ දුක දරාගෙන ඉදිරියට යන්නා වූ බලය. මේ මහා බෝධිසත්ත්ව චර්යාව සිද්ධ කරන්න පින තියෙන්නට ඕන. ගොඩාක් පින් රැස් කරලා තියෙන්නට ඕන. භාග්‍ය සම්පන්නෙක් වෙන්නට ඕනේ. එහෙම නැත්නම් මේක කරන්නට බෑ. ඒ වගේම ලොක් මහා කරුණාවක් තියෙන්නට ඕනේ මේ ගමන ඉදිරියට යන්නට. මොකද මේක කරන්නේ අන් අය වෙනුවෙන්, තමන් වෙනුවෙන් නෙවෙයි. අන් අය වෙනුවෙන්. තමන්ට සසරෙන් එතර වෙන්නට මාර්ගයක් හොයාගන්නට පුළුවන්. එහෙම නැත්නම් පස්සේ බුදුවරු මේක කරන්නේ. තනියම මාර්ගය හොයාගෙන මේ ගමන කෙලවර කරනවා. හැබැයි වෙන අයත් ඒ මාර්ගයේ යොදවලා ඔවුන්වත් සසරෙන් එතර කරවීමට යන ගමනේදී අතිරේක ව්‍යායාමයේ අතිරේක උත්සාහය අතිරේක කැපකිරීම කරන්නට ඕනේ නම් මහා කරුණාව තිබිය යුතුයි. මහා කරුණාවෙන් තොර මේ කරන්නට බෑ. නැත්තම් එපා වෙනවා. හැබැයි මහා කරුණාව තිබුණත් මේ දුක දකිනකොට සත්වයා බය වෙනවා. බිය ඇති වෙනවා. සසර දුක දකිනකොට බෝධිසත්ත්ව චර්යාවේ අපහසුතාවයේ භයංකාරත්වයේ දකින්නකොට දැනගන්නකොට ඉගෙනගන්නකොට සත්‍යෝ මේ මාර්ගයෙන් ඉවත් වෙනවා. ඒක එසේ මෙසේ දුකක් නෙවෙයි. ඇස් දන් දෙන්නට, හිස් දන් දෙන්නට, මස් දන් දෙන්නට, අඹු දරුවන් දන් දෙන්නට, රාජ්‍ය දන් දෙන්නට, අනුන්ගේ වහලුම් බවට පත්වන්නට එකවරක් දෙවරක් නෙවෙයි. අනේක ආත්ම භාවයන් හි මේක කරන්නට ඕනේ. ඒ වගේම සසර වාසය කරනකොට ඒසා දීර්ඝ කාලයක් ඍතු විපර්යාස වලට අහු වෙලා පන පිටින් වැළලෙන්න වෙන අවස්ථා, දියේ ගිලෙන්න වෙන අවස්ථා, පන පිටින් පිච්චෙන්නට වෙන අවස්ථා, තමන් අතින් අකුසල් වෙන අවස්ථා, මේ සියල්ල එක්ක යන්නට ඕනි. සසර දුක ඒක අපි හැමෝටම තියෙන එක. බෝධිසත්වයන්ට කියලා විශේෂත්වයක් නැහැ. අපි හැමෝටම බෝධිසත්වයන් යම් ප්‍රමාණයකට අඩු වෙනවා පින් රැස් කරන හින්දා. හැබැයි මහා බෝධිසත්ව චර්යාවේදී තමන් විහිං සමහර දුක් ඇති කරගන්නවා. තමන් විහිං ඇස් ගලවා දන් දෙන්නේ අනුතරක් නෙවෙයි, තමන් මේක ඕන කැමින් ගලවලා දෙන්නේ. මස් ටික දෙන්නේ, ලේ ටික දෙන්නේ, අඹ දරුවන් දෙන්නේ, මේ තමන් මේ කැමැත්තෙන් මේක සිද්ධ කරන්නේ. එක කළ යුතුයි. එහෙම නැතුව මහා බෝධිසත්ව චර්යාව සම්පූර්ණ කරන්නට බෑ. හිතන්න නිකන් ඇස් දෙකක් ගලවා දන් දුන්නම අපි සාදුකාර දෙනවා අද කාලේ බෝධිසත්ව කතාව දන්න නිසා. නමුත් ඒ කෙනාට මහා බෝධිසත්වයන්ට ඇස් දෙක දුන්නාට පස්සේ මොනවද ඒ ජීවිතේ කරන්නට පුළුවන්? ඒ ජීවිතේ එතනින් අවසానයි. අන්ධයෙක්නේ. එයාගේ තිබුණා නම් ඒ පුද්ගලයාගේ යම් ප්‍රසිද්ධියක්, යම් හැකියාවක්, මේ සියල්ල එතනින් අවසానයි. යම් යම් දේවල් කරන්න පුළුවන් වෙයි අන්ධ භාවයෙන්. සිවි මහා රජුරෝ පවා ඇස් දෙක දන් දුන්නට පස්සේ කල්පනා කළේ ඉක්මනින් මැරෙනවා නම් හොඳයි කියලා. මොකද ඇස් දෙක නැහැ කියලා කියන්නේ හරි අපහසුයි. ඒකෙන් මම කියන්නේ එහෙම නැතුව ජීවත් වෙන්න සාර්ථක වෙන්න බෑ කියලා. නමුත් ඒක අපහසු ජීවිතයක්. සමහර ලාට මස් දන් දෙනකොට අතපය කපලා දන් දෙන්නට ඕන. ඒකට සමහර ජීවිතවල අතක් නැහැ. එතනින් හරියට අත වැවෙන්නේ නැහැ. කකුල නැහැ. එතන මහා බෝධිසත්වයන්ගේ ජීවිතවල දැන් අපි කියනවා අහසේ තරුපරයා දන් දුන්නා කියලා. එහෙනම් අහසේ තරුපරයා ජීවිත ගණනක් උන්වහන්සේගේ ජීවිතයේ අවසන් වන්නේ අන්ධෙක් ලෙස. මහා පෘථුවියේ පස්පරයා මස් දන් දුන්නා කියලා කියනවා. එතන ඒසා ආත්ම භාවවල ඇඟේ මස් නැහැ, ඒක අතපය නැහැ, කොටසක් නැහැ. එහෙනම් මස් එහෙම ලියලා නැහැ ලොකෝට. මේ වගේ ජීවිත ගත කරන්න සූදානම් වෙන්න තෝනේ. අපිට පොඩි තුවාලයක් ඇතුණා විමසන්න බැරි කල්හි මේවා අමු අමුවේ ශරීර කොටස් ගලව ගලව දන් දීලා, දන් දෙන එක විතරක් නෙවෙයි ඊට පස්සේ එකින් තොරව වාසය කළ යුතුයි. එතනයි ගැටලුව තියෙන්නේ. ඒ කාලෙත් ගත කරන්න තෝනේ. ඒ නිසා මේ බෝධිසත්ව චර්යාව කියලා කියන්නේ කාට හරි කවුරු හරි කෙනෙක්ව මේක හරහා බලෙන් යවුවොත්, ඒ බෝධිසත්ව චර්යාව හරහා බලෙන් යවුවොත් කියයි මහා අපරාධයක් කියලා. ඒක අතිශය පීඩාජනක ස්ට්‍රෙස්ෆුල් ගමනක්. ඒක හිතනකොට පවා අපහසුයි. ඒ නිසා මේ මහා බෝධිසත්ව චර්යාව පුරණ සත්වයන් තුල ඇති වෙන්න තෝනේ මහා වීරියක්. ඒ වීරියෙන් තොරව මේක යන්නට බෑ. මොකද ඒ වීරිය සසර භය දකිනකොට බෝධිසත්ව චර්යාවේ දුක ඇහෙනකොට ඒ පිළිබඳ කම්පා නොවන, පසු නොබසින, ඉදිරියෙන් ඉදිරියට යන මහා පුරුෂ පරාක්‍රමයක් තිබිය යුතුයි. ඒක ලෙහිසි නෑ. ඒ නිසා තමයි අපි කියන්නේ පුරුෂයෙක් තමයි බුදු වෙන්නේ කියලා. ඒක ලෙහිසි නෑ. මේක දරාගෙන ඉදිරියට යන්නේ ඉතා විසර පරිශ්‍රමයකින් කරන්නට. ඒ නිසා පුණ්‍ය මහිමය ඇති කරගත යුතුයි. පින් නැතුව මේ කරන්න බෑ. පිනෙන් තමයි ඉන්ද්‍රිය ධර්ම දියුණුවන්නේ ටික ටික. පින නිසා තමයි අපිට හැකියාව ලැබෙන්නේ දියුණුවෙන් දියුණුවට පත්වන්නට. ඒ නිසා පින් කරන්නට ඕනේ බෝධිසත්ව චර්යාවේදී. දෙවැනි එක මහා කරුණාව දියුණු කළ යුතුයි. මේ සියල්ල මම කරන්නේ සත්වයා සසරින් එතර කරවීම සඳහා. අන් අයගේ සැපය පිණිස කැපවෙච්ච කෙනෙක් විය යුතුයි. අන් අයගේ සතුට තමන්ගේ සැපයට වඩා ඉහලින් සලකෙන කෙනෙක් විය යුතුයි. එහෙම වුණොත් තමයි අරසා දුක්ඛයක් දරාගෙන ඉදිරියට යන්න පුළුවන්. තුන්වෙනි එක වීරියක් මහා බල පරාක්‍රමයක් තිබිය යුතුයි. දුකට බය නොවන, කම්පා නොවන, තැති නොගන්න වීරිය. තුන්වෙනි එක සත්පුරුෂයන් ඇසුරු කරමින් ප්‍රඥාව නැමැති ඉන්ද්‍රිය දියුණු කළ යුතුයි. සත්පුරුෂය ඇසුරු කළ යුතුයි. කුසල අකුසලයේ දැනගත යුතුයි. සාවද්‍ය අනවද්‍ය දැනගත යුතුයි. ශිල්ප ශාස්ත්‍ර ඉගෙනගත යුතුයි. නානා විද්‍යාවන් උගත යුතුයි. මේ සියල්ලෙම ප්‍රඥාව නැමැති ඉන්ද්‍රිය දියුණු කරගත යුතුයි. එනිසා බෝධිසත්ව, මොකද හේතුව, මේ අවසාන ඉලක්කය බුද්ධත්වය. බුද්ධත්වය කියලා කියන්නේ අවබෝධය. සියල්ල අවබෝධ කරගෙන අන් අයටත් ඒ ධර්මය අවබෝධ කරවීමට සමර්ථ ඥානය. ඥානයේ හිණිපෙත්ත තමයි බුද්ධත්වය. ඒ නිසා ඒ මහා බෝධිසත්වයෝ මුල් කාලයේ පටන්ම ඥාන චක්ෂුව දියුණු කරන්නට ඕනේ, අවදි කරවන්නට ඕනේ. ඒක සඳහා ලැබෙන ලොකුම උපකාරය ලැබෙන්නේ කල්යාණ මිත්‍රයාගෙන්, සත්පුරුෂයාගෙන්. සත්පුරුෂ සංසේවනය සිදු කරමින් ප්‍රඥා උපනිශ්‍රය දියුණු කළ යුතුයි. පුඤ්ඤ උපනිශ්‍රය දියුණු කරමින්, මහා කරුණාව වර්ධනය කරමින්, වීරිය බල පරාක්‍රමය ඇති කර ගනිමින් මහා ප්‍රඥාවක් දියුණු කළ යුතුයි. මේ කරුණු හතර දියුණු කරනකොට තමයි බෝධිසත්ව චර්යාව මූකුරා යන්නේ. මුලින්ම ඇති වුණා මමත් අර වගේ කෙනෙක් වන්නෙමි කියලා හැඟීමක්. නැත්තම් බුද්ධ ධර්මතාවයේ රකින්නෙමි කියලා හැඟීමක්. ඒ පමණක් ඇති වුණාට හරියන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍ය ගුණය දියුණු විය යුතුයි. ඒ ගුණය තමයි පින, මහා කරුණාව, වීරිය සහ ප්‍රඥාව. මේ කියන හතර දියුණු වෙනකොට තමයි බෝධිසතාණන් වහන්සේගේ තත්වය එන්න 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 ඉහළට යන්න පටන් ගන්න. ඊළඟට උන්වහන්සේ තුළ ඇති වෙනවා තමන් සම්බන්ධයෙන් ලැජ්ජා භය, තමන්ගේ ගුණය ගැන සිහි කරමින් ඇති වෙනවා ලෝකාධිපතිය අත්තාධිපතිය භාවය, ලෝකාධිපතිය භාවය. මේ ආදී ගුණ වර්ධනය වෙනවා. මෙසේ මේ ගුණ වර්ධනය කරගෙන අනේක ආත්ම භාවයන් හීදී පාරමී ධර්ම පූර්ණය කරගෙන 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 පැමිණෙනකොට තමයි අෂ්ට ධර්ම සමෝධානය සිද්ධ වන්නේ. පින්වතුනි, මේ චර්යාව, මේ බෝධිසත්ව චර්යාව දිගටම සිද්ධ කරගෙන යන්නේ දවසක තමන් මේ ධර්මය අවබෝධ කරගෙන අන් අයටත් අවබෝධ කරවන්නෙමි කියන හැඟීමෙන්. ඒ ගමනේදී අර කියපු පින රැස් කරමින්, කරුණාව දියුණු කරමින්, වීරිය වර්ධනය කරගනිමින් ඥානය මුහුකුරාගෙන යන සත්වයෝ එක එක ආත්ම භාවවල ඉපදෙමින් මේ ධර්ම දියුණු කරගෙන දියුණු කරගෙන දියුණු කරගෙන යනවා. එහෙම යන ගමනේදී එක අවස්ථාවක් පැමිණෙනවා. මේකේ මස්තක ප්‍රාප්තියක්, බෝධිසත්ව චර්යාවේ මස්තක ප්‍රාප්තියක්, කියන්නේ විශේෂ සංසිද්ධියක්. ඒ අවස්ථාවේදී කරුණු අටක් එකතැන සම්පූර්ණ වෙනවා. මේ කරුණු අට එකතැන සම්පූර්ණ වෙන්නට එන ගමන අතිශය දීර්ඝයි. ඒ පිළිබඳ තොරතුරුත් අපේ බණ පොතේ නැහැ. ඒ ගමන අතිශය දුෂ්කරයි. ඒ ගමන අතිශය දීර්ඝයි. ඒ ගමනට කොච්චර කාලයක් යනවද කියලාත් නැහැ. එම දීර්ඝ කාලයක් ඔය කියපු ගුණධර්ම කියනලද ගුණධර්ම පූර්ණය කරගෙන එනකොට එක අවස්ථාවක කරුණු අටක් එකතන සම්පූර්ණ වෙනවා. මොනවද ඒ කරුණු අට? එක ආත්ම භාවයකදී මේ මහා සත්පුරුෂයා මිනිසෙක් වෙලා උපදිනවා. එයිනොත් පුරුෂයෙක් වෙලා උපදිනවා. මිනිසෙක් වෙලා පුරුෂයෙක් වෙලා මේ සත්පුරුෂයා ගිහිගෙය ගැන කලකිරිලා, කාමයන්ගේ ආදීනව දැකලා, නෙක්කම්මේ ආනිසංස දැකලා කාමයන් අතහැරලා පැවිද්දකට පත් වෙනවා. බොහෝ ජීවිතවල එහෙම පැවිද්දට පත් වෙනවා. නමුත් මේක විශේෂ අවස්ථාවක්. මොකද තව කරුණු කීපයක් එක්ක මේ සම්පූර්ණත්වේ ලබන්නේ. පැවිද්දට යනවා. පැවිද්දට ගිහිල්ලත් පැවිද්ද නිකන් ඉන්නව නෙවෙයි. සමාධිය උපදවලා අෂ්ඨ සමාපatti අභිඥාදිය උපදවා ගන්නවා. අභිඥාව දක්වා සමාධිය දියුණු කරනවා. කාමයන්ගෙන් වෙන් වෙලා නික්කම්මේට පැමිණිලා ඒ නික්කම්මේත් සිත කෙලෙසුන්ගෙන් මුදවන පැවිදි වෙනවා කියලා කියන්නේ අපි කයින් කෙලෙස් වලින් මිදෙන එක. කෙලෙස් වලින් දුරස් වෙන එක. කෙලෙස් වලින් දුරස් වුණාට හිතේ කෙලෙස් හට ගන්නට පුළුවන්. හිත කෙලෙස් වලින් මුදවන්නේ ධ්‍යානයටපත් වෙනකොට. කෙලෙස් වලින් මුදවලා තනිවයේ හිත ගන්නට ඕනේ. ඒ කියන්නේ ඒකත්තුපත්තහණේ කියලා සිත කෙලෙස් වලින් මුදවා ගන්නට ඕනේ. ඒ කෙලෙස් වලින් මිදෙන්නේ ධ්‍යානෙ උපදවන. ඒ ධ්‍යානෙ උපදවලත් එයින් අභිඥාව දක්වා හිත දියුණු කරන්නට ඕනේ. එහෙම හිත දියුණු කරලා ඉන්නකොට මිනිස්සෙක් වෙලා පුරුෂයෙක් වෙලා පැවිද්දකටපත් වෙලා පැවිද්දෙත් ධ්‍යාන අභිඥාදී උපදවලා ඉන්නවා. ඒ වගේම ඒ වෙනකොට සම්බුද්ධ ශාසනයකදී සතර පද ගාථාවක් අහනකොට සත්‍යාභෝධය කිරීමට තරම් උපනිශ්‍රයක් පුණ්‍ය මහිමයක් ප්‍රඥා ඥානයක් දියුණු වෙලා තියෙනවා. සාමාන්‍ය තාපසෙක් සාමාන්‍ය අභිඥාවක් උපදවන කෙනෙක් නෙවෙයි. ඒ ජීවිතේ සතර පද ගාථාවක් අහලා රහත් වෙන්නට තරම් ඥානයක් පිනක් පාරමිතාවක් මුහුකුරා ගිය සත්වෙක්. ඒ මට්ටමට හිත දියුණු වෙලා මිනිස්සෙක් පුරුෂයෙක් පැවිද්දෙක් පැවිද්දන් අතරත් කෙලෙස් වලින් හිත මුදවාගත්ත පැවිද්දෙක් එයිනොත් සතර පද ගාථාවක් අහලා රහත් වෙන්නට තරම් සුදුසුකම් සහිත පිනක් සහිත හිතක් සහිත කෙනෙක්. එහෙම ඉන්න අවස්ථාවකදී ජීවමාන සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් සම්මුඛ වෙනවා. මේ කරුණු ටික පිරෙන එක ලේසි නෑ. බුදුවරේ දකින්න එකත් ලේසි නෑනේ. බුදුවරේ ජීවත් වෙන කාලෙදි අර කියන අංග ටික සම්පූර්ණ වෙලා තියෙන එකත් ලේසි නෑ. ඒක විශේෂ සංසිද්ධියක්. කලාතුරකින් වෙන සිදුවීමක්. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් සම්මුඛ වෙනවා, මුණ ගැහෙනවා. කරුණු හයයිනේ. මිනිස්සෙක්, පුරුෂයෙක්, පැවිද්දෙක්, හිත කෙලෙස් වලින් මුදවාගත්ත පැවිද්දෙක්, රහත් වෙන්නට තරම් පින් මහිමයක් ඇති කෙනෙක් ශාස්ත්‍රූන් වහන්සේ නමක් සම්මුඛ වෙනවා. සම්මා සම්බුදුරෙක් සම්මුඛ වෙනවා. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ එහෙම සම්මුඛ වෙනකොට රහත් වෙන්නට පින තිබුණ එක විතරක් නෙවෙයි, මේ පුරුෂයා බොහෝ කාලයක් අර කියපු මහා කරුණාව, මහා වීරිය, මහා ප්‍රඥාව, මහා පුණ්‍ය සම්ප්‍රදාය දියුණු කරලා තියෙනවා. දවසක සම්මා සම්බුද්ධත්වයේ ලබන්නේ මී කියන හැඟීමෙන්. ඒ නිසා මොකද වෙන්නේ? ජීවමාන සම්මා සම්බුදුරජාණන් වහන්සේ දකින වෙලාවේදී මේ සත්පුරුෂයාට ඇතිවෙනවා යම් සිතිවිල්ලක්. මොකක්ද ඒ සිතිවිල්ල? මේ මා ඉදිරියේත් වැඩ ඉන්නේ මිනිසෙක්. මේ මා ඉදිරියේ වැඩ ඉන්නේත් පුරුෂයෙක්. හැබැයි ඒ සත්පුරුෂයා වීරියෙන් ආත්ම පරිත්‍යාගයෙන් බොහෝ කල් කැපකොට මේ බුද්ධ ධර්මතාවය සාක්ෂාත් කළා. එහෙනම් මටත් මේක කරන්නට පුළුවන් කියන ආත්ම විශ්වාසය ඇති වෙනවා. ඒකත් ලේසි නෑ. බුදුවරේ දකිනකොට අපිට හිතෙන්නේ ඉක්මනින්ම බණ අහලා ගොඩ යන්න. නමුත් මේ පුරුෂයාගේ හිත අනිත් පැත්තට කරගෙන්නේ. මොහු කළානම් යමක් ඒ දේ මටත් පුළුවන්. එහෙම හිතන්නේ කලාතුරකින්. බොහෝ සත්වයන් බලාපොරොත්තු වන්නේ උසස් සේවයක් කරන කෙනාගෙන් ප්‍රයෝජනය ලබලා ඒ ප්‍රයෝජනයෙන් ප්‍රතිඵල නෙලා ගන්න. කලාතුරකින් කෙනෙක්ට තමයි ඒ කෙනා කරපු දේ මමත් කරන්නට ඕනේ කියන හැඟීම ඇතිවෙන්නේ. තුර අර කියපු ගුණධර්ම සහිතව ශාස්ත්‍රුන් වහන්සේ සම්මුඛ වෙනකොට හිත පෙරලෙන්නේ නිවන් දකින්න නෙවෙයි දවසක මමත් ශාස්ත්‍රූවරයෙක් වන්නේ මී කියන පැත්තට හිත පෙරලෙනවා. ඒ වෙලාවේදී හිතනවා ඒ සඳහා මම දැන් මේ වෙලාවෙ ඉන්න සුදුසු නැහැ. දවසක මේ දේ මමත් අධිගමණය කරනවා. ඒ සඳහා මහා විශාල පරිත්‍යාගයක් කරන්නේ මී කියන දානමය චේතනාව හිතවල ඇති වෙන අධිකාරිය පරිත්‍යාගයක් සිද්ධ කරනවා. ආත්ම පරිත්‍යාගයේ බඳු ඒක ජීවිත පරිත්‍යාගයම සිද්ධ කරනවා. ඒක අධිකාරිය කියලා. දැන් බලන්න අර විශාල කාලයක් බුද්ධත්වය සඳහා පෙරම් පුරාගෙන ඇවිල්ලා ඒක අවස්ථාවකදී මිනිස්සෙක් වෙලා පුරුෂයෙක් වෙලා පැවිද්දෙක් වෙලා හිත කෙලෙස් වලින් මුදවාගෙන අභිඥාව දක්වා දියුණු කරලා රහත් වෙන්න පින තියාගෙන බුදුවරයෙක් සම්මුඛ වෙන වෙලාවේදී හිත බුද්ධත්වයේ සඳහා නැඹුරු වෙනවා. මම දවසක මේ සත්පුරුෂයා කරපු දෙයම කරනවා කියන හැඟීමෙන් ජීවිත පරිත්‍යාග කිරීමේ චේතනාවක් ඇති වෙනවා. හැබැයි ඒ චේතනාවේ මම දවසක බුදු වෙනවා කියන හැඟීම පිටුපස්සේ තියෙනවා බලවත් ඡන්දයක්. බලවත් ඡන්දයක්. මොකක්ද ඒ ඡන්දය? බැරි වෙලා හරි ශාස්ත්‍රෝන් වහන්සේ වෙලාවේ ප්‍රකාශ කර සිටියොත් පැවිද්ද මහණ ඔබ සාරා සංකේය කල්පලක්ෂයක් අවීචි මහා නරකේ පැසිලා 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 ගුණාපු දවසේ සම්මා සම්බුද්ධත්වය ලබන්නේ කියලා ඒක සඳහා නොපැකිල ඉදිරිපත් වීමට තරම් ඡන්දයක් නොපසුබස්නා වූ කැමැත්තක් ඒ సంతානිය තුල ඇති වෙනවා. ඒක නිකන් ඡන්දය කියලා. මෙන්න මේ කියන කරුණුවට සම්පූර්ණ වෙනකොට නැවත කියවොත් පුරුෂයෙක් මිනිස්සෙක් පුරුෂයෙක් පැවිද්දෙක් හිත කෙලෙස් වලින් මුදවාගෙන අභිඥාව දක්වා හිත දියුණු කරගත්ත පැවිද්දෙක් රහත් වීමට පින ඇති කෙනෙක් ශාස්ත්‍රූ සම්මුඛ වීමකදී හිත බුද්ධත්වයට පෙරලිලා ජීවිත පරිත්‍යාගයේ සිද්ධ කරනවා කිසිදු දෙයකින් නොපසු බසින්නා වූ ඡන්දයකින් යුක්තව මේ කරුණු අට සම්පූර්ණ වීමට කියනවා අෂ්ට ධර්ම සමෝධානය කියලා. මේ අෂ්ට ධර්ම සමෝධානය යම්කිසි సంతානයක සිද්ධ වුණොත් මේ කරුණු අට යම්කිසි సంతානයක සිද්ධ වුණොත් මේ කරුණු අටෙන් යුක්තව ආත්ම පරිත්‍යාග දාන චේතනාව සිදු වුණොත් ඒ సంతානය එදාට නියත වෙනවා දවසක සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කර ගැනීම සඳහා. ඒ වෙලාවේ ශාස්ත්‍රූන් වහන්සේ අනාගත වාක්‍ය ප්‍රකාශ කර සිටිනවා මේ සත්පුරුෂයා දවසක මා වගේම සම්මා සම්බුද්ධත්වය ලබනවා කියලා. ඒක පින්වතුනි සාරා සංකේය කල්ප ලක්ෂයකට කලින් අදවන් වූ දවසක සුමේධ නම් තාපසයන් වහන්සේ දීපංකර පාදමූලයේදී ඔහුට සිදු වුණා. ඔහු තමයි අද සම්මා අපි ගෞතම නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ. ඒ අභිනීහාරයෙන් පසු ඉගෙනගෙන අභිනීහාර කුසලයේ කියලා. ප්‍රථම අභිනීහාර කුසලයෙන් පසු මහා බෝසතාණන් වහන්සේ ප්‍රවිෂ්ඨ වෙනවා බුද්ධ භූමියට. එතෙන් පටන් සක්‍රයාට මාරයාටවත් නවත්විය නොහැකි ගමනක් උන්වහන්සේ ඉදිරියෙන් ඉදිරියට යනවා. භවෙන් භවයට භවෙන් භවයට පාරමී පූර්ණේ කරමින් එක දිගට ගමන් කරනවා. ඒ සාරා සංකේය කල්පල ඒ කාලය නියත විවරණයෙන් පසු බුද්ධත්වයේ සඳහා යන කාලය එක ජීවිතයක් බඳුයි. ඒ මුළු සසර ගමනම පින්වතුනි භවෙන් භවයට අපි පැයෙන් පැයට පින් කරන්නා වගේ විනාඩියෙන් විනාඩියට සිහියෙන් කටයුතු කරමින් භාවනා කරන්නා වගේ භවයෙන් භවයට පින් පුරාගෙන පාරමී පුරාගෙන ඒ ගමන පැමිණ. ඒ පැමිණෙන ගමනේදී මහා ප්‍රනිධානයේ පිරිය යුතුයි. ඒ ගමනේදී තමයි අහසේ තරුපරයා ඇස් දන් දෙන්නේ. මහා පෘථිවියෙහි පස්පරයා මස් දන් දෙන්නේ. මහා සාගරයේ ජලකඳ පරයා රුධිරය දන් දෙන්නේ. මහා මේරුව පරයා ඔටුනු පළං හිස් දන් දීම සිද්ධ කරන්නේ. මේ තමයි මේ බෝධිසත්ත්ව චර්යාව. පින්වතුනි මේ බෝධිසත්ත්ව චර්යාවේදී මහා බෝසතාණන් වහන්සේ අනේක ආත්ම භාවයන්හිදී ප්‍රමාණ කළ නොහැකි දුක් කන්දරාවක් මිඳගෙන තමයි මේ ගමන පැමිණෙන්නේ. ඒ සමහර බෝධිසත්ත්ව චර්යාවන් සමහර බෝධිසත්ත්ව කතා ප්‍රවෘත්ති ඇහෙනකොට අපිට සිහි වෙන්නට ඕනේ, ඇයි මේසා දුකක් මේ සත්වයා විඳේ? කවරක් සඳහාද? කවරක්වත් නෙවෙයි, ඔබ අප මා මේ සසරෙන් එතර කරවීම නැමැති එකම ආධ්‍යාසය නිසා. මතක තියාගන්න, අපි සසරෙන් එතර වීමට සිතලවත් නැති කාලෙකදී තමයි මහා බෝසතාණන් වහන්සේ මේ පාරමී ගමන ආරම්භ කරලා තියෙන්නේ. අපි සසරෙන් එතර වෙන්නට හිතලවත් නැති අවස්ථාවකදී උන්වහන්සේ කල්පනා කරනවා, කොහොමද අපව සසරෙන් එතර කරවන්නේ? මේ තමයි බෝධිසත්ත්ව චර්යා, බෝධිසත්ත්ව ආධ්‍යාසය. ඒක ආත්ම භාවයකදී උන්වහන්සේ මහා වඳුරෙක් වෙලා උපන්නා. මහා වඳුරෙක් වෙලා එක මිනිහෙක් කැලේ හරක් ටික අරගෙන යනකොට හරක් ටික හරකෙක් අතරමං වෙලා දවසක් ඒ හරකා හොයාගෙන යනකොට මහා ප්‍රපාතයක් ඇතුළට වැටුණා, වලක් ඇතුළට වැටුණා. මේකෙන් ගොඩ එන්න ක්‍රමයක් තිබුණේ නැහැ මේ මිනිහයාට. දවස් ගාණක් निराහාරව මේ වල ඇතුළේම හිටියා. ඒ වෙලාවේ මහා බෝසතාණන් වහන්සේ ලොකු වඳුරෙක්, ජව සම්පන්න වඳුරෙක් උඩින් යනකොට දැක්ක මිනිස්සෙක් වලක වැටිලා निराහාරව ට්‍රැප් වෙලා අතරමං වෙලා එළියට එන්න බැරුව ඉන්නවා. ලොකු කරුණාවක් ඇති වුණා මේ මිනිස්සයා කෙරෙහි. මොකද කරේ? මිනිස්සෙක් කියලා බලන්නේ නැතුව වලට බැහැලා මේ මිනිස්සයාව කර තියාගෙන කොහොම හරි ගොඩ වුණා, උඩට ආවා. ඇවිල්ලා මේ මහා බෝසතාණන් වහන්සේ ටික වේලාවක් වෙහෙස නිසා මේ මිනිස්සයාගේ උකුල උඩම ඔළුව තියාගෙන පොඩි වෙලාවක් සැතපුණා. ඒ වෙලාවේ මේ මහා කූර අදහස් ඇති මිනිස්සයාට සිතවිල්ලක් පහළ වුණා, මම දවස් ගානක් කෑම කාලා නැහැ, මට හරි බඩගිනි. මෝ කියන්නේත් මිනිස්සයන්ගේ කෑමක්, වඳුරෝ කියන්නේත් මිනිස්සයන්ගේ කෑමක්. මම මේ වඳුරා මරලා මස්තික කෑවොත් මට පුළුවන් මේ කැලෙන් නිරුප්‍රද්ධිතව ඈතර වෙලා ජීවිතේ ගත කරන්න කියලා ළඟ තිබ්බ ගලක් අරන් වඳුරගේ ඔළුවට ගැහුවා. निराහාරව තිබිච්ච නිසා, හිටිය නිසා සැරට පහර වැදුනේ නැහැ. ඒ වෙලාවේ ගලුව ඔළුවට පාරක් වදිනකොට වඳුර අවදි වුණා. අවදි වෙනකන් දැක්කා තමන් මේ දිවි නොතකා බේරාගත් මිනිස්සයා තමයි මේ ඔළුවට පහර ගාලා මරන්න හදන්නේ. ලොකු සංවේගයක් ඇති වුණා. වේගෙන් වේගෙන් ගහකට නැග්ගත්තා. ඔළුවේ ලේ ගලනවා. ඒ වෙලාවේදී ඒ වඳුරු රාජයාට පින්වතුනි සිතවිල්ල ඇතුනේ, කොහමද මේ කතාව ඇහෙනකොට අපිට ඇති වෙන්නේ මොන පාපකාරියෙද්ද? ඒ මිනිස්සයාට ආපහු වලට වැටුණා නම් හොඳයි, වලෙන් ගොඩ ගත්තේ නැත්නම් හොඳයි, නැත්නම් කැලේම අතරන් වෙලා මැරෙනවා නම් හොඳයි. දැන් සමහර චිත්‍රපටි බලනකොටනේ දුෂ්ටයා කරන වැඩේ දකින්නකොට මොකද හිතෙන්නේ? කොහොමද මරන්නේ? තව වද දීලා මරන්නට ඕනේ, තව මරන්නට ඕනේ. ඒකෙන් අපි සතුටු වෙනවා. අපි ඒකේ ඒ මරණයේ බලාපොරොත්තු වෙනවා. ඒක තමයි අපේ සිතවිල්ල. දැන් කුඩා ළමෙක් සෙල්ලම් බඩුවක් කැඩුනම අඬනවා. එයාගේ අලුතෙන් හම්බ වෙච්ච පෑන කැඩුනම අඬනවා. වැඩිහිටි වයසට ගියම් පෑනක් කැඩුනම අඬන්න බෑනේ ඔබට. ඒක වෙන්න බෑනේ. එහෙම සිතවිල්ලක් එන්නේ නැහැ. මොකද ඒ පරිණතකම තියෙනකොට එහෙම සිතවිල්ලක් එන්නේ නැහැ. පෑනක් කැඩන පොඩි ළමයාට එහෙම නෙවෙයි. උල් මාරු කරන පැන්සලක් අම්මලා අරන් දුන්නා. ඒක පළවෙනි දවසේ කැඩුනා. ඉතින් ළමයා අඬනවා ඉස්කෝලේදී. මොකද එයාගේ තියෙන සිතවිල්ල තමයි මේ දේ තමයි, ඒ කියන්නේ ඒ වෙලාවේ වැදගත්ම දේ. ඒ දේ කැඩිච්ච වෙලාවක දරා ගන්න බෑ හිතට. අපිට ඒක ගන්නත් නෑ. ඒ තමයි පරිණත භාවයකට පත් වෙලා තිනවා කියලා කියන්නේ. තමන්ට ගහන කෙනා, තමන්ව මරන්න යන කෙනා මරන්න ඕනේ, ඌට පහර දෙන්න ඕනේ කියන සිතවිල්ල අර කුඩා දරුවට පැන්සල කැඩුනම ඇති වෙන සිතවිල්ල බඳු එකක්. පරිණත භාවයට පත්වෙච්ච හිතට, දියුණු භාවයට පත්වෙච්ච හිතට තමන්ව මරන කෙනාවත් මරණ සිතවිල්ල උපදින්නේ. වැඩිහිටි වුණාම පැන්සල කැඩුනම අඬන්න හිතෙන්නේ. මේ තමයි පරිණත භාවය, මතක තියාගන්න. ඒක දීන භාවය නෙවෙයි, ඒක බෙලහීන භාවය නෙවෙයි, ඒක දුර්වලකමක් නෙවෙයි, ඒක පරිණතකම නිසා වෙන දෙයක්. මේ වඳුරාට සිත් වෙනවා මනුස්සාත්ම භාවයක් ගැන කවර කතා, වඳුරාත්ම භාවයේ වඳුරාට සිත් වෙනවා මම දැන් මේ මිනිස්යව දාලා ගියොත් මේ මිනිස්යාට මොකද වෙන්නේ, මොහු කැලේ අතරමං වෙලා මිය යනවා නිර්ආහාරව, මොකට යාගන්න ක්‍රමයක් නැහැ, නෝ පාර දන්නේ නැහැ. එහෙනම් ඉස්සලා මේ මිනිස්යාව අදාළ තැනට අරගෙන ගිහිල්ලා යන්නට ඕන. ඒ වෙලාවේදී හිස අල්ලගෙන මිනිස්යාට කියනවා, පාපී පුරුෂය යම්සේ කෙහෙල් ගහක කෙහෙල් කැන පූදින කොට කෙහෙල් ගහ විනාශ වන්නාසේ ඔබගේ මේ පාප කර්මය ඔබව විනාශ නොකරවා මම ප්‍රාර්ථනා කරන්නේ. එහෙම එකක් ඔබ කලේ මහත් දරුණු පාපයක්, ජීවිතේ බේරගත්ත සත්වයා මරන්න හැදුවේ, මම ඒත් පතන්නේ නැහැ ඔබට හානියක්, එහෙම පතන්නේ නැහැ. ඔබ පල්ලෙහැන් එන්න මං උඩින් යන්නම්, ගමට ගිහිල්ලා ඇරලන්නම් කියලා එක අතකින් ලේ ටිකත් පියදහ පියදා අත්තෙන් අත්තට පැනලා ගිහිල්ලා ඒ මිනිස්සයව ගමට ඇරලා තමයි ආපහු එන්නේ. මේ තමයි බෝධිසත්ව හිත, මේ තමයි බෝධිසත්ව හිත. තවත් අවස්ථාවකදී වඳුරෙක් වෙලා උපන්නා, වඳුරු නායකයෙක් වෙලා උපන්නා. ඒ වඳුරු නායකයා වෙලා ඉන්නකොට අතිශය ඥානවන්තයි, ඔවුන් ඇසුරු කරා අතිශය ප්‍රනීත රසවත් අඹ ඇති ගහක්, අඹ ගහක්. මේ අඹ ගහේ තමයි මේ වඳුරු රංචු ජීවත්, ලොකු අඹ ගහක්. මේ පිරිස, ඒ රජ්ජුරුවෝ හැමතිස්සෙම උපදේශ දුන්නා, ගඟ පැත්තට වෙලා තියෙන අඹගෙඩි ටික ඉදිලා වැටෙන්න දෙන්නේ නැහැ. මොකද හේතුව එතුමා දැනගත්තා මේ අඹගෙඩියක් ගඟට වැටිලා මේ ගඟ දිගේ අඹගෙඩිය ගියොත් එම් මනුස්සපතයට මිනිස්සු මේ අඹගෙඩිය කෑවොත් අනිවාර්යයෙන් මේ ගහ හොයාගෙන එනවා. මේ ගහ හොයාගෙන આવොත් අපි ඔක්කොම ඉවරයි. ඒ නිසා උපදෙස් දීලා තිබුණා කිසිම ක්‍රමයකට අඹගෙඩියක් වැටෙන්න ඉදිලා යන්න දෙන්න එපා ගඟ පැත්තේ. ඒ ඥාණය. නමුත් අවාසනාවකට කොළ අස්සේ එක අඹගෙඩියක් ඉතිරි වෙලා තිබුණා, කවුරුත් දැක්කේ නැහැ. මේ අඹගෙඩිය ඉදිලා වැටිලා ගහගෙන ගියා. ලොකු අඹයක්. මේ අඹගෙඩිය ලැබුණම ලොකු අඹයක් ඉඳ රජ්ජුරුවන්ට ගිහලා පිළිගැන්නුවා. රජ්ජුරුවෝ මේක අනුභව කරනකොට රසනහර පිනා ගියා. මම මේ අඹගෙඩි ගහ හොයන්නට ඕනේ. මහා සේනාවක් එක්ක ගඟෙන් එආවේ, ගඟ උඩට පීනගෙන ගඟ උඩ ඔරු පැදගෙන ගියා. යනකොට දුටුවා ලොකු අඹ ගහක් ගඟා ඉනේ. අඹ කඩන්න යනකොට දැක්කා මහා වඳුරු රංචුවක් ඒ අඹ ගහේ. ඊට පස්සේ රජ්ජුරුවෝ කිව්වා අඹ විතරක් නෙමෙයි වඳුරු මසුත් තියෙනවනේ කියලා අඹ ගහම වට කරගත්තා. අඹ ගහම වට කරගෙන මේ වඳුරන්ට යන්න බැරි වෙන්න ඒක තනි ගහක් තිබුණේ. දැන් මේ ගහ වට කරා. දැන් මේ ගහේ හිර වෙලා වඳුරු ටික. ඒ වෙලාවේ නායකයා තමයි මහා බෝසතාණන් වහන්සේ. උන්වහන්සේ කල්පනා කරනවා දැන් මට එළඹිලා තියෙන්නේ මාගේ වර්ගයා බේරා ගැනීමයි. බුද්ධත්වයට යන ගමනේදී තියෙනවනේ චර්යා තුනක්, ඥාතත්ත්‍ චර්යා, බුද්ධත්ත චර්යා කියලා. එකක් තමයි ඥාතත්ත්‍, තමන්ගේ ඥාතීන් වර්ගයා ආරක්ෂා කළ යුතුයි. බුද්ධත්ත චර්යා, බුද්ධිය දියුණු කරගත යුතුයි. ඒ වෙලාවේදී එතුමා කල්පනා කරනවා දැන් තමයි මගේ අවස්ථාව මගේ ඥාතීන් බේරගන්න. එතන හිටපු ජව සම්පන්න වඳුරා, ගඟ කෙළවර තමයි ගහ තිබුණේ, එහා යූරේ කැලයක් තියෙනවා. දැන් ගඟ තරණය කරන්නේ ගඟ වටේටම ගිනිමැල් ගහගෙන රජ්ජුරුවෝ රැස් වෙලා දැන් රෑනේ හෙට උදේටම සත්තු මරා ගන්න මහා සේනාවක් එක්ක. දැන් පැනලා යන්න ක්‍රමයක් නැහැ අර පැත්තේ. මේක තනි ගහක්. ඊළඟට මොකද කරේ මේ වඳුරු රජුරෝ මොකද කරේ කාටත් දැන් මේ කරන්නට බෑ වේගෙන් දුවගෙන දුවගෙන ගිහිල්ලා අත්ත දිගේ එහා ඉවුරට පැන්නා වෙන සතෙක්ට පනින්න බෑ දුර පැම්මා ඒ පනින අවස්ථාවේදී මේතුමා ඥාණයෙන් කල්පනා කරනවා මැනගන්නවා කොච්චර දිග වැලක්ද මම අරගෙන යන්නේ දැන් ප්ලෑන් එක තමයි මේ පැත්තේ වැලක් බැඳලා මේ පැය ගහට වැල බැඳලා වැල දිගේ හිමින්සරේ ගඟ තරණය කරන්න තමන්ගේ ඥාති වර්ගයාට හරි ගස්සලා දෙන්න මේක තමයි සැලසුම දුවලා 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 ගිල පැන්නා පනිනකොට දුර මැනගත්තා දුර මැනගෙන දිග වැලක් හොයාගෙන ඒසා වැලක් හොයාගෙන දිග වැලක් හොයාගෙන සතුන්ට තියෙනවනේ හැකියාවන් මැනලා අරගෙන ඉනේ බැඳගත්තා ඉනේ බැඳගෙන ඇවිල්ලා ඒ වැල මේ පැත්තේ තියාගෙන ගහේ ඉඳලා මේ පැත්තට පැන්නා හැබැයි තිරිසන්ගත යෝනියේ නිසා පොඩි අඩුවක් සිද්ධ වුණා ඊතර ගණන් වල මොකද්ද දුර මැනගත්ත ගඟේ ඉනේ බඳින වැලේ දිග මැනගන්න බැරුණා මොකද ඒක අතිරේක වෙන්න එපේ හරියටම අර චිත්‍රපටයක වගේ ගිහිල්ලා අත්ත ඇල්ලුවා එතනින් එහාට යන්න බෑ වැල ඉච්චරයි මොකද ඉනේ බඳින කොටස ගැන හිතුවේ නැහැ දැන් එතකොට අත්තෙන් අල්ලගෙන වැල දිගට තියෙනවා ඒ වෙලාවේදී බෝසතාණන් වහන්සේ කියනවා වඳුරු රංචුවට දැන් මං ගැන හිතන්නට එපා මේ වැල දිගේ ගිහිල්ලා ඔබ ජීවිතේ ගලවා ගන්න ඒ වෙලාවේදී මේ සංසිද්ධිය රජ්ජුරුව පල්ලෙහා ඉඳන් බලන් ඉන්නවා මොකද්ද මේ වෙන්නේ හරි අමුතු විදින්න එපා කුවා කාට බලන් හිටියා මොකද්ද මේ වෙන්නේ අත්තක බෝසතාණන් වහන්සේ එල්ලිලා අත් දෙකෙන් අල්ලගෙන ඇඟ දික් වෙලා වැල තියෙනවා ගඟ හරහා වඳුරු රංචුව මොකද කරේ අකමැත්තෙන් නමුත් බෝසතාණන් වහන්සේගේ ඉල්ලීම නිසා හිමීන් ඒ පිටට ගොඩ වෙලා එක එක්කෙනා වැලේ එල්ලි එල්ලි ගමන් කරනවා කිසි හොඳ මොකද ලොකු බරක් ඇති වෙනවා උන්වහන්සේගේ ඉන්නට දැන් ඒ වැලෙන් තද වෙනවා ඒ බරට වෙනස හිමීන් 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 තරණය කරා මේ වෙලාවේ හිටියා දේවදත්ත ස්ථවිරයෝ ඒ කාලෙත් ඒ රැළේම වඳුරෙක් වෙලා හැම තිස්සෙම ලොකු තරහකින් තමයි බෝසතාණන් වහන්සේ කීදී වඳුරු රැළවල ඉන්නවනේ එහෙම තරහයි ලොකු වෛරකෙන් හිටියේ මේ වෙලාවේ අවසානයේ වෙනකම් බලන් ඉඳලා මේ දේවදත්ත වඳුරා මොකද කරේ අවසාන අනිත් සියලු වඳුරෝ ගියාට පස්සේ කෙලින්ම බෝසතාණන් වහන්සේගේ පිටට පැන්නා පිටට පැනලා හපලා හපලා හූරලා පිට විනාශ කළා ඊළඟට මොකද කරේ මේ වැල දිගේ ගස්ස ගස්සා යන්න පටන් ගත්තා දැන් මේ ඉනවල් කැපෙනවා ඇදෙනවා නමුත් මහා බෝසතාණන් වහන්සේ දැන් උන්වහන්සේගේ ජීවිතේ නැති වෙනවා උන්වහන්සේගේ ජීවිතේ නැති වෙන්න යන්නේ ඒ වෙලාවේ මහා බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා මම මේ වෙලාවේ මේ අතහැරියොත් මාත් වතුරේ මේ වඳුරත් වතුරේ නමුත් තමන්ගේ තමන් නායකයා තමන්ට පිටුපාන තමන්ට හානි කරන සත්වයා ගැන පවා අනුකම්පාවෙන් ඒ වෙලාවේ නිසල්මනේ අල්ලගෙන ඉන්නවා මේක අර වඳුරා ගස්ස 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 හැපැතර ගිහිල්ලා ඔහු ජීවිතේ ගලව ගත්තා මේක බලන් හිටියා මිනිස්ස රජුරු මිනිස්ස රජුරුවන්ට අදහා ගන්නට බැරි වුණා මේ කරපු සිදුවීම ඒ වෙලාවේ මොකද කරේ රාජපුරුෂයන්ට කියලා ඉක්මනටම මේ වඳුරා පල්ලෙහාට ගත්තා පල්ලෙහාට අරගෙන මීපැණි ආදී ආලේප කරමින් මෙතුමාව බේරගන්නට උත්සාහ කරා ඒ මොකද දේවදත්ත වඳුරා සම්පූර්ණයෙන් පිට හූරලා කාලා තුවාල කරලා තිබුණේ ඒ වගේම වඳුරෝ දහස් ගාණක් ඒ ලණුව දිගේ ඈතර වෙනකොට වැල දිගේ ඈතර වෙනකොට ලොකු පීඩාවක් තමන්ගේ කුසේට ලැබිලා තිබුණේ පිටර ලැබිලා ඉන්නට ලැබිලා තිබුණේ ඒ නිසා ਉਹ ගොඩාක් අසාධ්‍යව හිටියේ ඒ වෙලාවේ අරගෙන පුළුවන් සියලු ප්‍රතිකාර සිද්ධ කළා නමුත් එකෙන් පිළියමක් උනේ නැහැ. ඒ වෙලාවේ බෝසතාණන් වහන්සේ මේ නායකයෙක් ලෙස තමන් තමන්ගේ වර්ගයා රැකබලා ගත යුතු එක පිළිබඳ ධර්මයක් දේශනා කරලා එතනම මිය පරලෝ ගියා. ඒ වඳුරාගේ හිස් කබල පිංගුතුනි අවුරුදු 10000ක් මනුස්ස ලෝකයේහි පූජාවට પ્રાપ્ત වුණා කියලා දස්තර තියෙනවා. මතක තියාගන්න. මෙවන් වූ සිතක් තමයි බෝධිසත්ව සිත. මෙවන් වූ සිතක්. සාමාන්‍ය සිතක් නෙවෙයි. අෂ්ඨ ධර්ම සමෝධානයෙන් පසුව ඒ යන දීර්ඝ සංසාර ගමනේදී මේ බෝධිසත්ව සිත මොහොතින් මොහොත දියුණු කරමින් ඉදිරියට පැමිණිලා තමයි බුද්ධත්වයේ කරා ඒ ගමන යන්නේ. එකාත්ම භාවයකදී හිටියා තාපසෙක් වෙලා එතුමාගේ නම ශාන්තිවාදී තාපසයෝ. එතුමාගේ දර්ශනය තමයි ඉවසීම. මොන ප්‍රශ්නයාවත් ඉවසන්න, කිපෙන්නට එපා. ඉවසනවා කියලා කියන්නේ වැරද්දට වැරද්දක් කියලා ප්‍රකාශ කරන්න මෙයා වෙනක නෙවෙයි. නමුත් ඒක වුණත් ඉවසීමෙන් කරන්න පුළුවන්. කේන්ති ගන්නට එපා. මොනම හේතුවක් නිසාවත් කිපෙන්නට එපා. මේක තමයි මෙතුමාගේ දර්ශනය. ඒ නිසා එතුමාව හැඳින්වුවා ශාන්තිවාදී තාපසයෝ. ඉවසීම ගැන කියන තාපසතුමා කියලා. හරි රටේ ප්‍රසිද්ධ වුණා. දවසක් කලාභූ කියන රජුරෝ තමන්ගේ බිරින්දෑවරු සමග අන්තපුරයේ සමග උයනකට යනකොට මේ තාපසතුමා පැත්තක ගසක් මුල වාඩි වෙලා හිටියා. රජුරෝ නින්දට වැටුණා. නින්දට වැටලා ඉන්නකොට බිසෝවරු හිතුවා රජුරෝ නින්ද ගියා කියලා. මේ පිරිස ගිහිල්ලා අපි අද තාපසතුමාගෙන් බණක් අහමු කියලා හැමෝම වට වෙලා හොඳින් බණ ඇහුවා. මොකද ඒ තරම් ප්‍රසිද්ධ දාර්ශනික තාපසතුමෙක්. ඉතින් හැමෝම ආසයි බණ ටිකක් අහන්න, ධර්මයේ ටිකක් අහන්න. බොහොම සතුටින් ඒ බිරින්දෑවරු ටික හොඳ ලස්සන බණක් කියනවා ඉවසීම ගැන. මේක අසාගෙන සිටියා. ඒ වෙලාවේ රජුරු අවදි වුණා. රජුරු අවදිලා බලනවා කෝ තමන්ගේ බිසෝවරු දැක්ක ඔක්කොම ටික ගිහිල්ලා තාපසෝ වට කරගෙන බණ අහනවා. මේලා ලොකු කේන්තියක් ආ. මේත් කවුරුත් නෙවෙයි සසර වෛරයෙන් ආපු දේවදත්ත ඉස්තවිරයෝ. ඒ නිසා මොකද වුනේ? අස්ථානේ වෛරය ඇති වුණා, කෝපය ඇති වුණා. මොනවත් වරදක් කළා නෙවෙයි. ඒ වෙලාවේ මොකද කරේ? එතනට ඇවිල්ලා දැඩි දඬුවමක් තීරණය කරනවා මේ තාපසතුමාට. කියනවා වදකයාට මොහුගේ පිටට කස පහර 2000ක් ගහන්න. මේ ශක්තිමත් පුරුෂය කියන නේද? කස පහර 2000ක් ගහන මිනිහෙන් මැරෙනවා සමහර. එක කස පහරක් ඉවස ගන්න එක ලේසි නෑනේ. කස පහරක් කියන්නේ කස පහර 2000ක් ගහන්නට කිව්වා. කස පහරෙන් ගහනකොට වදකයා ගහනවා එක වචනයක් කෑ ගැහිල්ලක් සාප කෙරෙල්ලක් බැනවැදීමක් නෑ. ඉවසගෙන ඉන්නවා. අනිවාර්යෙන් ලේ පිට වෙන්නට ඇති, පිට පළු යන්නට ඇති. නමුත් ඉවසගෙන ඉන්නවා. ඉවසන්න රජුරුවන්ගේ කේන්තිය වැඩි වෙනවා. ඉවසන්න කේන්තිය වැඩි වෙනවා. ඒක තව සිද්ධියක්. කේන්තියෙන් අපි කාට හරි රිදවනකොට ඒ කෙනා බලාපොරොත්තු වෙනවා අනිත් කෙනාගේ දුක දකින්න. අනිත් කෙනාගේ අඬන එක දකින්න. අනිත් කෙනාගේ ශෝකය දකින්න. ඒකෙන් තමයි ਉਹ තෘප්තියටපත් වෙන්නේ. ඒක තමයි මානසික තත්වය. ඉතාම පහත් මානසික තත්වය. ඔය සමහර ලාවට තියෙන්නේ නමක වදේ වගේවා. ඒවා ඉතාම පහත් මානසිකත්වයේ තියෙන මිනිස්සුන් වැඩ. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ අනිත් කෙනාට පීඩාවක් ලබා දීලා තමන්ගේ යටතේ පවත්වා ගැනීමට. ඒ නොදියුණු මනසේ හැටියක්. කොච්චර උගත්කමක් තිබුණත් මනස දියුණු වෙන්නේ නැත්තම්, හැඟීම් වල දියුණුවක් නැත්තම් ඒ වගේ කට්ටිය තමයි අනිත් කෙනාව පෙළලා ඒකෙන් සතුට ලබන්නේ. එහෙම නැත්තම් තමන්ගේ බල පරාක්‍රමයේ පෙන්වන්නේ. ගොඩාක් වෙලාවට ඔය අනුන් නසන අපරාධ කණ්ඩායම් වල ඉන්න අයගේ මානසිකත්වය ඉතාම දුර්වල මානසිකත්වය. කෙනෙක්ට හිතෙන්නට පුළුවන් හරි බල සම්පන්නයි, සමාජයේ ප්‍රබලයි, ඔවුන්ගේ තියෙන්නේ හරි පුරුෂ බවක් නෑ. ඉතාම දුර්වල මනසක්. ඒක තමයි ඒ වෙන කෙනෙකුගේ දුකට සංවේදී නොවන බව. වෙන කෙනෙකුගේ තමන්ගේ ක්‍රියාවෙන් අන් අයට මොකද්ද වෙන්නේ කියන එකට සංවේදී නැති බව. ඒක ධර්මයේ හැටියට ඉතාම දුර්වල මානසිකත්වයක්. ඒ වගේ කටයුතු ඇහෙනකොට, ඒ වගේ පුද්ගලයෝ ගැන ඇහෙනකොට ධර්මයේ දන්න දියුණු වෙච්ච මනසට ඇතිවන්නේ අනුකම්පාවක්. අඟුලිමාල කෙරෙහි සමාජයටම වෛරයක් තියෙන්නට ඇති. බුදුරජාණන් වහන්සේට ඇතිවන්නේ අනුකම්පාවක්. මොකද ඒ හිතට තේරෙන්නේ නැහැ හරි වැරද්ද. ඒ හිතට සංවේදීනේ අනිත් කෙනාගේ දුක. ඒ නිසා ඒකත් මතක තියාගන්න, විශ්වවිද්‍යාල වලට ගියත් නවක වදේ වගේ කරනවා කියලා කියන්නේ ඒක දුර්වල මානසිකත්වයේ තියෙන පිරිසක්. ඒ නොදියුණු මානසිකත්වයේ ඇති කල්ලි තමයි වෙන කෙනෙකුට මොකක් හරි සාධාරණීකරණයක් කරනවා වෙන්න පුළුවන්. හුරු කරන්න, අරක මේක කරන්න, ඒව අදාළ නැහැ. ශාසනයේ මහාන වෙන තරුණ භික්ෂුන් වහන්සේලාට නවක වදේ දුන්නොත් කොහොමද වැඩිහිටි භික්ෂු? ඒක ශාසනික ක්‍රමයක් නෙවෙයි. ඒක දුර්වල මනසක්. දෙය කියලා දෙන්න පුළුවන් හොඳට. ඒ දුර්වල මනසේ හැටි තමයි එයා සතුටු වෙන්නේ අනිත් කෙනා ඒකෙන් බයට, පීඩාවට, ත්‍රාසයට පත් වෙලා තමන් යටතට පත් වෙනකොට. කලාබු රජුරවණ්ඩත් වුණුනේ ඒක. මහා බෝසතාණන් වහන්සේට රිදවන්, මහා බෝසතාණන් වහන්සේව අඬවන්. නමුත් දියුණු මනසට භය උපදින්නේ නැහැ. දියුණු මනසට ශෝකය උපදින්නේ නැහැ. ඒක අනිත් පැත්ත. ඒ වගේ හැඟීම් වලට සංවේදී බවක් නැහැ. ඒ වගේ මට්ටම් එන්නේ නැහැ. මරණයකදී කම්පා වෙන්නේ නැහැ. තමන්ගේ මරණයට බියවන්නේ නැහැ. ඒ නිසා ගහන්න ගහන්න මහා බෝසතාණන් වහන්සේට වේදනාව උපදිනවා. නමුත් ඒක ගානක් නෑ. ඒ තමයි ඒක උදාහරණයට කිව්වේ. උල්මාරු කරන පැන්සල කැඩෙන ළමයා අඬනවා. ඒක වැඩිහිටියට ගානක් නෑ. ඒක අපි අහුවොත් ඇයි ඔබ අඬන්නේ නැත්තේ කියලා, ඒ හැඟීමක් උපදින්නේ නෑනේ ඔබට. එහෙම හිතවිල්ලක් එන්නේ නෑ. මොකද යාට තේරෙනවා, පැහැදිලිවම තේරෙනවා, සක්සුදක්සේ පැහැදිලි. මේක අඬන්න කරුණක් නෙවෙයි. හැබැයි වැඩිහිටි කෙනෙක් තමන්ගේ දරුවෙක් නැති වුණොත්, ගේ විනාශ වුණොත්, ලොකු පවුල ප්‍රශ්නයක් අන්න ඒ වෙලාවට ගරා වැටෙනවා. ඒ තමයි තමන්ගේ මනසේ මට්ටම. ගොඩක් අය ඒ වගේ තැන්වල වැටෙනවා. තවත් ඉදිරියට දියුණු වෙච්ච උත්තමයා එවන් තැනකදීවත් කම්පාවන්නේ නැහැ. ඒ වගේ හිතක් දියුණුනාම තමයි දරුවෝ පවා දෙන්නට පුළුවන්. ඒ වගේ හිතක් දියුණු වෙච්ච අවස්ථාවක තමයි ඇස් දෙක ගලවලා දෙන්නට පුළුවන්. මොකද මේක වෙනම මට්ටමක හිතක් වින්නතනේ. බෝධිසත්ත්ව හිත කියන්නේ වෙනම මට්ටමක හිතක්. ඉතින් කසපහර ගහනකොට නිකරුණේ වේදනාව ඇති වෙනකොටත් උන්වහන්සේ අඬන්න කරන්න කෑ ගහන්න යන්නේ නැහැ. කලාබු රජුරෝ තව තව ඇවිස්සෙන්න පටන් ගත්තා. තව තව ඇවිස්සෙනවා. මොකද කරේ? ඊට පස්සේ අනඳුන්නා අත් දෙක කපලා දාන. මේක නම් දරුණුයි දැන්. අපි ගොඩාක් කෙනෙක් මේ මට්ටමේදී නම් කැලවෙනවා. බෝධිසත්වයන්ව හොලවන්නට බෑ. අත් දෙක කැපුවා ඒත් නිශ්ශබ්දයි. දර්ශනය කිපෙන්නේ නැහැ. මොකද ඒ වෙලාව මොනවත් කරන්නට බෑ. රජුරවන්ට කරුණු කාරණා කියන්න බෑ. රජුරෝ පිස්සුවෙන් වගේ. ඒ වෙලාව පැනලා යන්නට බෑ. එහෙම කරන්න බෑ. තාපසයෙක් ලෙස ගැලපෙන්නෙත් නැහැ. එතුමාගේ ප්‍රතිපදාවේ උන් එතුමාක් නිස්සද්දව හිටියේ. අද්දෙක් කැපුවා. කොතරම් නම් වේදනාවක් ඇද්ද? වේදනාව විතරක්ද මානසික ප්‍රශ්නය? මෙතෙන් පටන් අද්දෙකක් නෑ. අපේ අතක් කැඩුනොත්, අතක් ගැලවුනොත් වේදනාව විතරක් නෙමෙයිනේ හිතෙන්නේ. ඉදයන් පස්සේ වැඩ කරන්නේ කොහොමද? මගේ රූපය කොහොමද? මං සමාජයේ කොන්නේ නැහැටි, මට අනුන්ගේ උපකාර නැතුව ජීවත් වෙන්න බැරියට මේ සියල්ල ගලාගෙන යනවනේ චිත්‍රපටියක් වගේ. අත් දෙක කැපුවා ඒත් ප්‍රතිචාරයක් නැහැ. ඊට පස්සේ පා දෙක කපන්න කියලා. ඒත් ප්‍රතිචාර නැහැ. ප්‍රතිචාර නැහැ කියලා කියන්නේ ඒ වෙලාවේ ගිහි කෙනෙක් වශයෙන් හිටියනම් බෝසත් වහන්සේ පැනලා ගිහිල්ලා බේරෙයි. ඒක වෙනම දෙයක්. නමුත් පැවිද්දෙක් ලෙස පැවිදි සීලය සහ ඒ වෙලාවේ කරන්න දෙයක් නැහැ. ඒ වෙලාව හවුලා ඉවරයි. දැන් රජුරන්ගේ බේරෙන්න බෑ. මහා සේනාවක් එක්ක නින් රජුරුවන්ගෙන් කොහොමද බේරලා යන්නේ? මේ වෙලාවේ එතුමාට තිබුණ විකල්පය තමයි රජුරන්ට සාප කරන්න. රජුරුවෙක් ඒ මදකයක ගහගන්න. නමුත් එතුමාගේ දර්ශනයට මේක විරුද්ධයි. ඉවසීමට විරුද්ධයි. එහෙනම් එතුමා මේක දරාගෙන සිටියා. පාදෙක් කැපුවා. ඒත් නිස්සබ්දයි. අර පැත්තේ එන්න එන්න බුරබුරා යනවා ද්වේෂය. ඒ වෙලාවේදී ඊට පස්සේ කන් දෙක කපන්න, නාසය කපන්න. දැන් උදාහරණයකට හිතන්න, මේ කතා ප්‍රවෘත්තිය චිත්‍රපටියකට ගෙවන්න. මේක බලන අයට ඇති වෙන ද්වේෂය කොහොමද කියලා. මේ වගේ එකක් බෝධිසත්ත්ව කතා පැත්තකින් තියලා චිත්‍රපටියකට ගහලා තිබ්බනම් වෙන සාමාන්‍ය මිනිස්සෙට කරා කියනකොට ඒක බලනකොට පවා අපිට ද්වේෂය ඇති වෙනවනේ. මේකට ලක් වෙන කෙනා මේ බලන කෙනා නෙවෙයි ලක් වෙන කෙනා. මොකද අපි බැලුවා ඇඬුවා ඉච්චර ඉවරයි. අපිට අතපය තියෙනවා. මෙතුමාට එතනින් පස්සේ මේ කිසිවක් නැහැ. මේක විහිළු කතාවක් නෙවෙයි අතපයක් කපනකොට. දැන් දර කොටයක් බඳුයි. ඒ වෙලාවේදී එතුමා කියන්නට පටන් ගත්තා, කෝබගිවසි මගේ ඉවසීම මේ අතපයවල නෙවෙයි තියෙන්නේ රජතුමනි. මගේ ඉවසීම අතපයවල තියෙන එකක් නෙවෙයි, ඒක මගේ හිතේ තියෙන එකක්. මේ වෙලාවේදී ලේ විලක් මැද මේ තාපසතුමා වැතිරිස හිතන් ලේ ගලනවා හැමතැනම. අර බිසෝරු බලාගෙන ඉන්නවා, සෙම්පතිවරු බලාගෙන ඉන්නවා, රජුරෝ අණ දෙනවා, රාජනියෝගය වදකයා දනුවන් දෙනවා. මේ වෙලාවේ හිටිය සෙම්පතිතුමෙක්, මෙතුමා ටිකක් ඥානේ තියෙන කෙනෙක්, මෙතුමා කල්පනා කරනවා මේක නම් විය නොහැකි සිදුවීමක්. මේ වගේ අතපය කන්නාසා කපනකොට පවා කිසිදු හැලවලමක් නැතුව මුහුණේ වෙනසකින් තොරව මෛත්‍රී සහගතව මේක දරා ගන්න කෙනා නම් මහා පුරුෂයෙක්, සුළුපටු කෙනෙක් නෙවෙයි. හැබැයි බැරි වෙලා හරි මේ වගේ කෙනෙක් අවසාන මොහොතේ දරා ගන්න බැරුව සාපයක් කළොත් ඒ සාපයෙන් අපි ඔක්කොම විනාශ වෙනවා. මොකද පුරාණ ලෝකයේ තිබුණ අපින් අතුනේ මතයක්, ශ්‍රමණයන්ගේ සාපය අතිශය බලවත් කියලා. පැවිද්දන්ගේ සාපයට හැමෝම බයයි. මොකද සීලයක් ගුණයක් පූර්ණේ කරගෙන සිල්වත්ව ගුණවත්ව ඉන්න කෙනෙක්ට ලොකු කරදරයක් කරාට පස්සේ ඔහුගේ හිත පෙරලා සාපයක් කළොත් ඒ සාපය බලවත් ලෙස විපාක දෙනවා කියලා මතයක් ලෝකයේ තියෙනවා. සමේ සෙම්පතිතුමා කල්පනා කරා අතපය නාස් කන්නාසා කපනකොට පවා ඉවසන මේ සත්පුරුෂයා බැරි වෙලා හරි සාපයක් කළොත් අපිට ඒකෙන් අපේ මුළු රටම විනාශ වෙයි. ඒ නිසා ඇවිල්ලා දර කොටයක් බඳු ශරීරයේ කෙරින් කරලා ලේ ටික පිය දැම්මා. ඇත්තට වේදනාවක් ඇද්ද මේ වෙලාවේ? පිය දාලා ගහකට හේතු කළා. ගහකට හේතු කළා වන්දනා කරගෙන කිව්වා, අනේ ස්වාමීනි අපිට සමා වෙන්න. මේ වරදට අපි කිසි කෙනෙක් සම්බන්ධ නැහැ. අපේ අනුදැනුමක් නැහැ. බලන් හිටියේ බව ඇත්ත. අපේ කිසිම සම්බන්ධයක් නැහැ. අනුදැනුමක් නැහැ. අනුග්‍රහයක් නැහැ. එකඟ බවක් නැහැ. මේක මහා අපරාධයක්. ඒ නිසා ස්වාමීනි මේ රජ්ජුරුවොයි මේ වදකයයි හැර වෙන කෙනෙකු කෙරෙහි නම් කිපෙන්නට එපා, කේන්ති ගන්නට එපා. ඒ වෙලාවේ තාපසතුමා කියනවා පින්නතුනි, යෝ මේ හත්තේච පාදේච කන්නනා සංච ඡේදයි චිරං ජීවතු සෝ රාජා නහි කුඤ්ජಂತಿ මා දිසා. සෙම්පතිතුමනි, යෝ මේ හත්තේච පාදේච කන්නනා සංච ඡේදයි. යම් රජ කෙනෙක් මගේ අත්පා කන්නාසා නිකරුණේ කැපුවද විනාශ කළාද? චිරන් ජීවතු සෝ රාජා, ඒ රජ්ජුරුව බොහෝ කල් ජීවත් වේවා. නහි කුජ්ජಂತಿ මා දිසා, මා වැනි අයට ද්වේෂය උපදින්නේ නැහැ, මම කිපෙන්නේ නැහැ. මේක විහිළුවටවත් කියන්න බෑ දේවලා. මේ තමයි බෝධිසත්ව හිත. ඊට පස්සේ කොහේද ඉවසීම තියෙන්නේ කියලා පපුවට පයින් ගහලා තමයි රජ්ජුරුවෝ ගියේ. ධර්මයේ දැක්වෙන පොළොව පලන් ගියා ඒ කරපු මහා සා අපරාධයට. බෝසතාණන් වහන්සේ රුධිරය වහනේ වෙලා එතනම ටික වෙලාවකින් කාලක්‍රියා කරා. මේ තමයි බෝධිසත්ව හිත පින්වතුනි. මේ තමයි බෝධිසත්ව චර්යාව. මේ තමයි බෝධිසත්ව චර්යාව. ඒ බෝධිසත්ව චර්යාව ඒසා දුෂ්කර නිසා තමයි ලෝකේ බුදවරු අඩු. ඉතින් මේ නියත විවරණේ ලැබුණාට පසුව මේ එක ආත්මයක් දෙකක් තමයි ජාතක පොතේ තියෙන්නේ. අනේක ආත්ම භාවයන්හිදී මේ විදිහට දාන සීල නෛෂ්ක්‍රම්‍ය ආදී පාරමිතාවන් නැවත 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 පූර්ණේ කරලා 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 තමයි සම්මා සම්බුද්ධත්වය උත්තම පුරුෂයෙක් සාක්ෂාත් කරගන්නේ. ඒ සමහර ජීවිතවලදී සමහර පාරමිතාවන් පූර්ණේ කරන්නේ අපහසුවෙන් තමන්ගේ හැඟීම් වලට විරුද්ධව. නමුත් එක අධ්‍යාසයක් තියෙනවා, මේ දුක, මේ ඇස් ගලවා දෙන දුක, මේ කන් ආසා කැපෙන දුක, මේ ඉවසන දුක, මේ දන් දෙන දුක, මේ ගිහිගේ අතහරින දුක, මේ සියල්ලම මම දරාගන්නේ දවසක මේ සත්වයා සසරෙන් එතර කරවීමටයි කියන හැඟීමෙන්. මහා ජනක ජාතකයේදී සීවලී දේවිය නැවත නැවත පස්සෙන් එනවා, යන්න එපා යන්න එපා, රට රාජ්‍ය මිනිස්සු ඇවිල්ලා කියනවා ගිහිගේ අතහරින්නට එපා. අන්තිමට කියනවා බිරිඳ, මගේ දරුවා කුඩයි, දරුවා ලොකු මහත් වුණාම දරුවාට රාජ්‍ය බාර දීලා යන්න අඩුම තරම. නෛෂ්කර්මීය පාරමිතාව පුරන්න හිත පහළුණාම මහා බෝධිසත්වයන්ට නෑ. ඒ වෙලේ අන්තිමට ඒ දේවිය සිහි නැති වෙනකොට, දේවියට ආදරයක් නැතුව නෙමෙයි, සිහි නැති වෙන වෙලාවේ තමයි කැලේට ගිහිල්ලා නෛෂ්කර්මීය පූර්ණේ කරන්නේ. මොකද හේතුව නෛෂ්කර්මීය පාරමිතාව පූර්ණේ වී තිබිය යුතුයි බුද්ධත්වයේ සඳහා. හොඳම උදාහරණය විස්සන්තර ජාතකය. විස්සන්තර ජාතකයේදී දරුවෝ දෙන්නා දන් දෙනවනේ. මොකද දරුවන් දන් නොදී, බිරිඳ දන් නොදී මේ බුද්ධත්ව ගමන සිද්ධ කරන්න, මේක මහා බෝධිසත්වයන්ගේ චර්යාවේ කොටසක්. කෙනෙක්ට හිතෙන්නට පුළුවන් අමානුෂයි අමානුෂිකයි කියලා. නමුත් ඒ කාලේ තිබිච්ච සම්ප්‍රදාය හැටියට පියා තමයි පවුලේ හිමිකරු. ඒ නිසා ඒ සම්ප්‍රදායේ හැටියට බිරිඳව සහ දරුවන්ව දන් දීමේ අයිතිය ඔහුට තියෙනවා. බෝධිසත්ව චර්යාවේදී යම් වස්තුවක් Tamanට අයිති වේ නම්, යම් දෙයක් Tamanට වෙයි නම්, ඒ හැම දෙයක්ම දීලා තිබිය යුතුයි. එහෙම තමයි බුද්ධත්වයට යන්නේ. ඒක තමයි ධර්ම න්‍යාය. ඒ නිසා මහා බෝසතාණන් වහන්සේ මේක ප්‍රගුණ කරනවා. ඒ වෙලාවේදී ජූජක බමුණ ඇවිල්ලා ඉන්නකොට, හැබැයි දන් දෙන්නේ දරුවන්ගේ බිරිඳගේ කැමැත්ත අහලා බලෙන් නෙවෙයි, ඔවුන් කැමති වුණොත් පමණයි දන් දෙන්නේ. කැමති වුණොත් පමණයි. ඒක අටුවා විශේෂයෙන් කියනවා, අකමැත්තෙන් දීමක් නැහැ. ඔවුන් අකමැති වෙනවා වෙන්න පුළුවන්. නමුත් පියාගේ ස්වාමියාගේ පාරමී පූර්ණයට එකඟ වෙලා කමක් නැහැ කියන වචනේ ආවොත් පමණයි මේ දන් දීම සිද්ධ කරන්නේ. ජූජක බමුණ ඇවිල්ලා දරුවෝ ඉල්ලා සිටිනකොට ඒ වෙලාවේදී දරුවෝ දෙන්න ගිහිල්ලා හැංගුණා. බෝසතාණන් වහන්සේ ගිහිල්ලා ජාලිය කන්නජිනා කියලා කතා කරලා ඒ දරුවෝ දෙන්නට කියා සිටියා. ද බෝසන් වහන්සේ ඇඬෙනවා ඒ වෙලාවේ. නමුත් කියා සිටියා, මම සම්මා සම්බුද්ධත්වයේ පතනවා. ඒ සම්මා සම්බුද්ධත්වයේ පැතීමට මා දරුවෝ දන් දිය යුතුයි. මේ බුදු වෙන්න කලින් ආත්ම භාවයේ. ඒ නිසා මට ඒකට ඔබ උපකාර කරන්න. පාරමී පුරාගෙන ආපු දරුවෝ දෙන්නෙක් නිසා ඒ වෙලාවේ එකඟත්වයේ පළ කරා. මව සිටියේ නැහැ. දන්නවා මව සිටියේ නැහැ, මන්ද්‍රී දේවී හිටියා, මේක ලේසි නැහැ. ඒ වෙලාවේදී දෙදෙනාගේ එකමුතු ආර දෙන්නාම අරගෙන ඇවිල්ලා මිලක් නියම කරලා, මොකද දවසක මේ දරුවෝ දෙන්නා මොහුගෙන් ගැලවෙනවා නම් මේ කියන වටිනාකම මොහුට දීලා තමයි ගන්නට ඕනේ. මිලක් නියම කරලා දරුවෝ දෙන්නව අතපැන් වත් කරලා පූජා කරා. දරුවෝ දෙන්න පූජා කරා. මහා පෘථිවිය කම්පා වුණා. ඒ කම්පා වෙලා දරුවෝ දෙන්න අරගෙන යනවා. දරුවෝ දෙන්න අරගෙන යන බෝසතාණන් වහන්සේ කල්පනා කරේ නැහැ, බෝසතාණන් වහන්සේ හිතුවේ නැහැ ජූජක බමුණා මේ තරම් නපුරුයි කියලා. ඒක බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් දුන්නට පස්සේ දුන්නා. දින්නම් සුදින්නම් දුන්නට පස්සේ අයිතිය නැහැ. ඒක තමයි ධර්ම න්‍යාය. ඒක තමයි බෝධිසත්ත්ව චර්යාව. ඒක තමයි බෝධිසතාණන් වහන්සේගේ එතික්ස්. මේ මරගෙන යනකොට ගගහා අරගෙන යනවා. වැල්පටකින්. මොකද ජූජක බමුණට අදහස් තිබුණා, ගත්ත වෙලාවේ ඉඳලාම බය කරන්නට ඕනේ. එහෙම නැත්තම් මගේ කරේ නගිනව දවස. ඒ නිසා මේ ළමයිව බය කරගෙනම තියාගෙන යන්නට ඕනේ කියලා මේ කුඩා දරුවෝ දෙන්නට ගහ එක්කන් යනවා. මේ යනකොට බමුණත් වයසක නිසා ගලකින් පෙරලා වැටුණා. ඒ වෙලාවේ දරුවෝ දෙන්න වැල්පට දෙක කඩාගෙන දුවගෙන ආවා. ඉස්සලමාවේ පුතා. පුතා ඇවිල්ලා කිව්වා, කාටද අපිව මේ දන් දුන්නේ? මේ යක්ෂයට දීලා තියෙන්නේ, මිනිස්සෙට නෙවෙයි. මොනවා කරයිද දන්නේ නැහැ. අපි වරංගිලා කයිද දන්නේ නැහැ. කිසිම අනුකම්පාවක් නැහැ. ඒ වෙලාවේ නිහඬව හිටියා. මොකද දුන්නන් සුදින්නම් මම දුන්නා. මේ දරුවෝ දෙන්න අයිති දැන් වෙන කෙනෙක්ට. මේ තාත්තා දරුවන්ට ආදරේ නැතුව නෙවෙයි ඒක දේශනා කරන බුදු වෙලක්. එසේ අන්තිමට දුව ආවා දුවගෙන. දුවවිල්ලා අතපය පෙන්න පෙන්න කිව්වා තාත්තේ මෙන්න අපිට සලකන හැටි කියලා. මේ වෙලාවේදී මහා බෝසතාණන් වහන්සේගේ හිත උණුනා. තාත්තලාට දුවගේ හිත කෙරෙහි හිත උණු වෙනවා. හිත උණුනා. ඒ වෙලාවේදී හුස්ම ගන්න බැරි වුණා. උන්වහන්සේට. කටින් හුස්ම ගන්න වුණා. කල්පනා කරනවා මම මේ දරුවන්ගේ තාත්තා මම බලාපොරොත්තුුන්නේ මේ වගේ දෙයක්. ඒ වෙලාවේ එතුමාට ලොකු සංවේගයක් ඇති වෙනවා. ජූජක බහුණ ඒ වෙලාවේම ආවා. ඇවිල්ලා ආපහු අරගෙන යනවා. මේ දරුව දෙන්නත් බොහොම කීකරුයි. ඒ වෙලාවේ කියනවා අම්මට කියන්න. අම්මට මේ කතාව නම් කියන්න එපා. අපි සතුටින් හොඳින් ඉන්නවා කියලා කියන්න අම්මට. කියන්නට එපා අපිට ගහනවා කියලා ඇයට දුක හිතෙයි. මේ සියල්ල අහගෙන බෝසත් වහන්සේ මේක දරා ගන්න බැරුව උන්වහන්සේ යනවා අන්තිමට කුටියට. කුටියට ගිය වෙලාවේදී මේ ගැන කල්පනා කරනකොට පියා වශයෙන් කඳුළු ගැලුවා කියන අස් දෙකෙන් කඳුළු ගලනවා. ඒ වෙලාවේ එතුමාට හැඳිවිල්ලක් එනවා, සිටිවිල්ලක් එනවා. මගුල් කඩුව තියෙනවා කුටිය ඇතුලේ. මම බලාපොරොත්තුනේ මෙහෙම දෙයක් නෙවෙයි. මට පුළුවන් මේ මගුල් කඩුව අරගෙන ගිහිල්ලා මේ බමුණා මරලා මේ දරුව දෙන්න අරගන්න ඕන. මොකද ඒ හැඟීම තාම තියෙනවා. ඒක නැති වෙන්නේ නැහැ නේ තාත්තගේ. නමුත් ඒ වෙලාවෙම කල්පනාව යෝනිසෝ මනසිකාරය ලැබෙනවා. මම පතන්නේ සම්මා සම්බුද්ධත්වය. පුරාණේ මහා බෝධිසත්වවරු තමන්ගේ දරුවෝ දන් දීලා තියෙනවා. පුරාණේ පින්වතුනි මංගල බෝසතාණන් වහන්සේට සිදුවන්නේ ඉතාම අභාග්‍ය සම්පන්න දෙයක්. වෙස්සන්තරාත්න භාවයේ බඳුආත්න භාවයකදී එතුමා දරුවෝ දන් දෙන්නේ මනුෂ්‍ය වේශයෙන් ආපු යක්ෂයෙක්ට දැනගෙන නෙවෙයි. දන් දීලා සක්මන අනිත් පැත්තට ගිහිල්ලා සක්මන් කළ අනිත් පැත්ත හරනකොට තාත්තා ඉස්සරහම දරුවෝ මරාගෙන කනවා. ඒ වෙලාවේදී මහා මංගල බෝසත් අපේ බෝසත් වහන්සේ හිත පෙරළුණා. ජූජක බමුණා මරන්න හිතුණා. ජූජක බමුණට පහර දෙන්න හිතුණා. දරුවෝ ආපෝ ගන්නට හිතුණා. නමුත් මංගල බෝසතාණන් වහන්සේගේ හිතේ අංශු මාත්‍ර වෙනසක් වුණ නැහැ කියලා කියනවා. අනේ මේ යක්ෂය ඇවිල්ලා මා වංචා කළ දරුවෝ මරාගත්තා නේ කියන හැඟීම ඇති වුණේ නැහැ. දුන්නා හොඳ සිතෙන්. දැන් ඒක අවසානයි. මේ සංස්කාර ධර්මයෝ විනාශ වෙනවා කියන සිතුවිල්ල ඇති වුණා. ඒ වෙලාවේ වාහනේ වෙන රුධිරය දැකලා කල්පනා කරා දවසක මේ රුධිරයේ වාහනේ වන්නාසේ දසදහසක් ලෝක ධාතු වේලාකා ලෝක කරමින් බුදු වෙලා සත්වයා සසරෙන් එතර කරනවා කියන හැඟීමව. මහා බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා මම් වැනි චරිතයකට මම් වැනි උත්තමයට ගැළපෙන්නේ නැහැ තමන් දීපු දාණය ගැන මේ විදිහට කල්පනා කරන එක කියලා. ආපහු හිත යටපත් කරගත්තා. අnder කඳුළු බේරෙනවා. නමුත් හිත යටපත් කරගෙන ගිහිල්ලා ආසනයේ මත ඉඳගෙන භාවනා කරන්න පටන් අර දානීය ගැන ආවර්ජනා පටන් ගත්තා. මතක තියාගන්න මේ සිද්ධ කරලා තියෙන්නේ තමන්ගේ කැමැත්ත, ආසාව, ආදරය මේවට විරුද්ධව යමින් තමයි මේ කරන්නේ. බෝධිසත්ව චර්යාව කියන එක ලේසි නෑ. මේ බුදු වෙන්නට කලින් මනුස්සාත්ත්ව භාවයේ මේ කියන ඒ ආත්ම භාවයේදී පවා දරුවෝ දන් දීලා ආපහු ගන්නට හිතන එක තමයි දරුසෙනෙහසේ හැටි. ඒ කියන්නේ දෙවෙනි පරාක්‍රමබාහු මහරජුරෝ දෙවෙනි පරාක්‍රමබාහු මහරජුරවන්ට දේවපති රාජ ඇමතියාගෙන් තොරතුරු ඇහෙනකොට බුදු වෙන්නට තොරතුරු බුදු වෙන්නට කියලා ආරාධනා වෙනකොට බුද්ධත්වයේ ගැන හිත නැඹුරු වෙලා කතා වහනකොට මට දරුවෝ දන් දෙන්න වෙන නිසා මට බුදු වෙන්න බෑ කියලා කියනවා. ඒ නිසා මහා බෝසතාණන් වහන්සේ මේ දේවල් සිද්ධ කරන්නේ ඒ තමන්ගේ තියෙන කැමැත්තවල් ආසාවල් යටපත් කරගෙන අප වෙනුවෙන් මේ දේ සිද්ධ කරන්නේ. අතපය කපනකොට ඉවසුවේ අප වෙනුවෙන්. අකමැත්තෙන් නමුත් දරුවෝ දන් දුන්නේ අප වෙනුවෙන්. අපරාධ කරවුන්ට ප්‍රතිඋපකාර කළේ අප වෙනුවෙන්. ඒ නිසා අවසානයේ බුදු වෙලා ප්‍රකාශ කර සිටිනවනේ නමේ දෙස්සා උබෝ පුත්තා මන්දී දේවීන දෙස්සියා සබ්බඤ්ඤතං පියං මයිහං තස්මා පියේ අදාසහං. මහණෙනි මට මගේ දරුවෝ දෙන්න අප්‍රිය වුණා නෙවෙයි. ඔව් මට විරුද්ධ වුණා නෙවෙයි. මන්ත්‍රී දේවිය මට අප්‍රිය වුණා නෙවෙයි. මට මම අකමැති වුණා නෙවෙයි. නමේ දෙස්සා උබෝ පුත්තා මන්දී දේවීන දෙස්සියා මේ තුන් දෙනා මට අප්‍රිය භාවයක් තිබුණේ ඕම් මට අප්‍රිය වුණේ නැහැ. අපි බොහෝම හිතවත් පහිටපු අය. සබ්බඤ්ඤුතං පියං මයිහං ඊට වඩා සිය දහස් ගුණේ මට ප්‍රියයි සර්වඥතා ඥානෙ. තස්මා පියේ අදාසහං ඒ නිසා මගේ ප්‍රිය භාර්යාව ප්‍රිය දරුවන් මම දන් දුන්නා. පිංගතුනි ඒ වගේම නිවි මහ රජුරුවන් වශයෙන් දේශනා කරනවා ශ්‍රී මහ රජුරෝ නමේ දෙස්සා උබෝ චක්කු අත්ත භාවෝ න දෙස්සියෝ සම්භඤ්ඤුතං පියං මයිහං තස්මා චක්කු අදාසහං. මට මේ ඇස් දෙක අප්‍රිය නෙමෙයි, මට මේ ආත්ම භාවය එපා වෙලා නෙමෙයි. රජ කෙනෙක් කියලා දන් දුන්නේ ඊට වඩා සිය දහස් ගුණයෙන් මට සර්වඥතා ඥානෙ ප්‍රියයි. ඇයි සර්වඥතා ඥානෙ? කවරක් සඳහාද? තමන්ගේ සුබ සිද්ධිය සඳහාද? නෑ, මේ ඔබ අප සඳහා. ඒ නිසා බෝධිසත්ව චර්යාව කියලා කියන්නේ පිංගතුනි අන් අය වෙනුවෙන්ම කැපවෙච්ච, අන් අය වෙනුවෙන්ම යොමු වෙච්ච, සාමාන්‍ය මිනිස්සෙකුට කිරීමට පවා තබා හිතා ගැනීමට අපහසු ජීවන ක්‍රමයකට යොමු වෙච්ච පුරුෂයෙකුගේ චර්යාවක්. ඒසා ගුණයක් සාරා සංකේය කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා 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 තමයි අවසානයේ සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කරගන්නේ. ඒ නිසා අපි කල්පනා කරන්නට ඕනේ අපිට ලැබිලා තියෙන්නේ මෙවන් කැපකිරීමක් කරපු උත්තම පුරුෂයෙකුගේ ශාසනය. ඒ ශාසනය ආරම්භ කරන්නට උන්වහන්සේ මුලින්ම හිතනකොට අපි නිවන් දකින්න හිතලවත් නැහැ. නිවන් දකින්න හිතලවත් නැහැ. නිවනට හිත නැඹුරු වෙලත් නැහැ. අපි අඳුරන්නේත් නැහැ. අපේ කිසිම සම්බන්ධයකුත් නැහැ උන්වහන්සේ එක්ක. නමුත් උන්වහන්සේට අවශ්‍යතාවයේ තියෙනවා මේ සත්වයාත් දවසක මේ සසරෙන් එතර කරවන්නට ඕනේ කියන හැඟීම. ඒ උදාර ආධ්‍යාසයෙන් තමයි මේ ගමන පැමිණිලා අවසානයේ බුද්ධත්වයේ සාක්ෂාත් කරගෙන අපිට ධර්මයේ දේශනා කරන්නට යෙදුනේ. එවන් වූ සිතක් අතපය කපනකොට පවා ඉවසන සිතක්, තමන්ව මරන්න ආපු කෙනා පවා බේරගන්න සිතක්, තමන්ගේ දරුවන් පවා අන් අයගේ සුභ සිද්ධිය උදෙසා පරිත්‍යාග කළ හැකි සිතක්, මෙවන් වූ සිතක් ඇති උත්තමයෙක් තමයි දවසක සම්මා සම්බුදු වුණේ. අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ යන්නේ. ඒ නිසා අද වෙසක් පුන් 15ක් පොහෝ දවසේදී අපි කල්පනා කරගන්නට ඕනේ නියත විවරණේ ලැබුණෙත් අද. සාරා සංකේය කල්ප ලක්ෂයකට පස්සේ පශ්චිමාත්ත භාවේ ලුම්බිනීසාල වනෝද්‍යානයේ ඉපදුනෙත් අද. එයින් 535 වසරකට පස්සේ සර්වඥතා ඥාණයට පත්ුනෙත් අද. ඒ වගේම පිරිනිවන් පෑමට පරිනිර්වාණ ධාතුවට පත්ුනෙත් අද. මේ අද කියන්නේ වෙසක් පුන් 15ක් පොහෝ දවස. ඒ තථාගතයන් වහන්සේගේ ජීවිතයේහි බෝධිසත්ව චර්යාවෙහි විශේෂම දවස් 4 සනිටුවන් වෙච්ච දවසක්. මොහොතවල් 4. අපි දැඩි ලෙස අදිෂ්ඨාන කරගන්නට ඕනේ හදවන් වූ දවසක ඒ මහා තථාගතයන් වහන්සේට යම් උපහාරයක් යම් ගරුත්වයක් දක්වනවා නම් කළ යුතු දේ තමයි උන්වහන්සේ දේශනා කොට වදාළ ඒ ධර්ම මාර්ගයේහි හැකි පමණ නියැලෙන එක. අපේ අම්මල තාත්තලා අපිට වඩා කැමති ඔවුන්ට තෑගි දෙනවටද ඔවුන් කියන දේ කරනවටද? කියන දේ කරනවට නේද? පෙළපත රකින්නවට, පවුලේ නම රකින්නවට ඒවටනේ කැමතිනේ. තෑගි නම් ඕන කෙනෙක්ට දෙන්න පුළුවන්. තෑගි දෙනකොට සතුට වෙනවා, ගෞරවත්වයක් පෙන්වන්නේ, ආදරේ පෙන්වන්නේ. නමුත් අපි වැඩිපුර කැමති මොකටද? අපිට කීකරු නම් අපි කියන දේ කරනවා නම් අපි එපා කියන දේ නොකර ඉන්නවා නම් එහෙනම් මතක තියාගන්න තථාගතයන් වහන්සේ වැඩිපුර කැමතිවන්නේ උන්වහන්සේට මල් පහන් පුදනවටද උන්වහන්සේ දේශනා කරපු මාර්ගය යන එකටද දේශනා කරපු මාර්ගයද ඒක තමයි නියම ගරුත්වය ඒක තමයි නියම ගරුත්වය තාත්තට අම්මට අපි දේවල් අවුරුද්දට දෙනවා හැබැයි කියන එක දෙයක් කරන්නේ නැහැ නම කැත වෙන වැඩමයි කරන්නේ එතකොට හිතන්නේ මොකද්ද ඔබ මට සැබවින්ම ගරු කරනවා නම් මම කියන දේ කරන්නේ මං කියන දේ කරනවා කියන එකෙන් ගම්ම්‍ය වෙනවා මා ඔබ මා කෙරෙහි විශ්වාසයක් තිබ්බා කියන එක යම් කෙනෙක් කියන දේ කරනවා කියන්නේ විශ්වාස කරනවා ඔහුට ගරුත්වයක් තියෙනවා ඔහුගේ වචනය වටිනාකමක් දෙනවා ඒක තමයි ගරුත්වය මතක තියන්න නියම ගරුත්වය ඒක ඒ නිසා තමයි බෝස් බුදුරජාණන් වහන්සේ පිරිනම් මංචකයේදී කීවේ අර දිව්‍ය මල් වලින් පූජා කරනකොට තථාගතයෝ නියමාකාරයෙන් පුදන්නේ මෙහෙම නෙවෙයි මේක ආමිස පූජා වරදක් නෙවෙයි ඒක පිනක් රැස්වෙනේ කළ යුතුයි ඒකත් ගෞරවයේ දක්වන ක්‍රමයක් ඒක කළ යුතුයි නමුත් සැබෑම ගෞරවය සිද්ධවන්නේ සැබෑම ගරුත්වය පෙන්වන්නේ කවරකින්ද ප්‍රතිපත්ති පූජාවෙන් මහා බෝසතාණන් වහන්සේ කළ කැපකිරීම දකිනකොට කැපකිරීම අහනකොට අපිට හිතෙන්නට ඕනි මේසා විශාල කැපකිරීමක් කරලා අප වෙනුවෙන් මේ ආපු ගමනේදී අපි මීට වඩා සැලකිල්ලෙන් උන්වහන්සේගේ අවවාදයේ පිළිපැදිය යුතුයි උන්වහන්සේ සතුටු කළ යුතුයි රාතන් වහන්සේ ආරාධයන්ති නාතස්ස වනවාසේ නමානසං තථාගතයන් වහන්සේගේ සිත සතුටු කරන්නට ඕනේ චක්කුපාල ස්වාමීන් වහන්සේ කොහොමද ප්‍රකාශ කරේ තථාගතවරු ලේසියෙන් සතුටු කරවන්නට බෑ තථාගතවරු සතුටු කරන්නට නම් ඒ ධර්ම මාර්ගයේ ගැඹුරින් නියලිලා ප්‍රතිඵල ලබන්නට ඕනේ සාමාන්‍යයෙන් සතුටු වෙන්නේ මාර්ගඵලලාභීත්වයත් එක්ක තථාගතයන් වහන්සේ ලේසියෙන් සතුටු කරවන්නට බෑ ඒ නිසා අප්‍රමාදීව මේ වස් කාලයේදී උපරිම ඵල නෙලා ගන්නට කියලා තමන්ගේ සබ්‍රාහ්මචාරින් වහන්සේට අවවාද අනුශාසනා කළා. ඒ නිසා මතක තියා ගන්නට ඕනේ අදිෂ්ඨාන පිහිටුවා ගන්නට ඕනේ. අදවන් වූ දවසක මහා බෝසතාණන් වහන්සේගේ බෝධිසත්ව චර්යාව සිහි කරලා උන්වහන්සේ කරපු කැපකිරීම සිහි කරලා උන්වහන්සේගේ ගුණය සිහි කරලා උන්වහන්සේ දුන්නා වූ අවවාදයේ හැකිපමණ ශක්තිපමණ උපරිමයෙන් ගමන් කරන්නට අද දවස හොඳ අදිෂ්ඨානයක් පිහිටවා ගන්න පුළුවන් දවසක්. ඊළඟ අවුරුද්දේ වෙසක් වෙනකොට ඊළඟ අවුරුද්දේ වෙසක් පෝය සමරනකොට වෙසක් පෝයට පත් වෙනකොට එළඹෙනකොට මේ ගුණයන් මම දිනු කරලා තියෙනවා. දිනකට මෙච්චර ප්‍රමාණයක් දවසකට භවනා කරලා තියෙනවා. මේතරම් ධර්ම දේශනා ප්‍රමාණයක් මම ශ්‍රවණයක සතියට එකක් සතියට තුනක් හතරක් මේ අවුරුද්ද පුරාවට මම මේක කරනවා. ධර්ම පොතක පිටු දෙකක් හැමදාම කියවනවා. දිනපතා උදේ හවස පංචශීලය සමාදන් වෙනවා, අදිෂ්ඨාන කරගන්නවා, පිරිසුදු කරගන්නවා. මේ වසර පුරාවටම පංචශීලය නොබිඳ රක්ෂා කරනවා. මෙවන් වූ ප්‍රතිපත්තියක් ඔබේ ජීවිතයට එකතු කරගත්තොත් අන්න එදාට තමයි ඒ බෝසතාණන් වහන්සේ කළ කැපකිරීමට උතුම්ම කර්තා උතුම්ම ප්‍රතිඋපහාරය දක්වන්නේ කියන එක මතක තියාගන්න. බෝසතාණන් වහන්සේට ප්‍රතිඋපකාර දක්වලා ඉවර කරන්නට බෑ ඒ කරලා දෙන කැපකිරීමට. ඒ ගැන වාදයක් නෑ. නමුත් උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වුණේ ඒ ධර්ම මාර්ගයේ හැකිපමණ ඉදිරියට යනවා නම් උන්වහන්සේකට සතුටු වෙනවා. මතක තියාගන්න එක 16ක්. 16කට දසසිල් සම අටසිල් සමාදන් වෙන්න අටසිල්ලෝ දසසිල් සමාදන් වෙන්න අවස්ථාව ලැබෙනවා කියලා තථාගතයන් වහන්සේ යන්න ගිය ගමනක් නතර කරලා දෙනවා. බුදුරජාණන් වහන්සේ යන්න ගමන් රජුරුවත් නතර කරන්නේ නැහැ. උන්වහන්සේගේ තීරණේ අවසාන තීරණේ. ඒකට අත ගහන්නේ නැහැ කවුරු. මේක 16ක් කියලා කිව්වා අනේ ස්වාමීනි මේ ගමන නතර වෙන්න මේ ගමන නතර වුණොත් මට මේ මාස 3 සිල් සමාදන් වෙලා රකින්න අවසරය ලැබෙනවා. රාජරාජ මහාමාත්‍ය ආදීන නවත්තන්න දෙවි තථාගතයන් වහන්සේ ගමන නතර කරන මේ දාසිය වෙනුයි. ඒ දාසියගේ සීලය වෙනුයි. ඒ නිසා මතක තියාගන්න, තථාගතයන් වහන්සේ සතුටු වෙන්නේ මොනතරම්වත් අපේ ප්‍රතිපත්තිය හැරවෙන දෙයකින්. ඒ නිසා තථාගතයන් වහන්සේ නියත විවරණ ලැබුවා වූද, ඉපදුනා වූද, බුද්ධත්වයේ ලැබුවා වූද, පරිනිර්වාණයට පත් වුණා වූද, මේ වෙසක් පුන් පොහෝ දවසේ හැම දිනාම අදිෂ්ඨාන පිහිටුවා ගන්න හැකි සෑම පමණින්ම, හැකි සෑම අයුරින්ම මේ ධර්ම මාර්ගයේ ගමන් කරමින් ඊළඟ වෙසක් සිරිය, වෙසක් පොහොය එනකොට අපි අර්ථයෙන්, ධර්මයෙන්, ධර්මඥානයෙන්, භාවනාඥානයෙන්, ගුණයෙන් මීට වඩා ඉහළ තැනකට පත් වී සිටලා තථාගතයන් වහන්සේට ඊළඟ අවුරුද්දේ වෙසක් පොහොය දවසේ ප්‍රතිපත්තියෙන් පූජා කරන්නේ මේ කියන අදිෂ්ඨානය අපි ඇති කරගමු. හැම දිනාටම මේ සඳහා ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා. ඉතින් අද දවසේ වෙසක් පුන් පොහොය දවසේ කටාන ගංගාරාම භාවනා මධ්‍යස්ථානයේ විශේෂ පුණ්‍ය මහෝත්සවයක් පැවතුණා. අපේ කට කොස්කොඩ සමත සීල ස්වාමින් වහන්සේගේ අදහසක් පරිදි අවුර්කන ප්‍රතිමා වහන්සේ හා සමාන අනුරුවක සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරමින් ප්‍රතිම වහන්සේ අද විවෘත කරන්නට යෙදුණා, නිරාවරණය කරන්නට යෙදුණා. පින්වත් හැම දිනාට මල් පහන් ආදී පූජා කරමින් පූදා සත්කාර කිරීමට හැකියාව ලැබුණා. මේ වෙසක් පුන් පොහෝ දවසේ මේ සිදු කරා වූ පින්කමත් හැම දිනාටම තව තවත් ධර්මයෙන්, අර්ථයෙන් සැනසීමටම, ධර්මඥාන, භාවනාඥාන ලබා ගැනීමටම උපකාරයක් වේවා කියලා මම ආශිර්වාද කරනවා. ඉතින් අද දවසේදී විශේෂයෙන්ම ඒ දින සෑම පොහොය දේකම සිද්ධ කරගෙන එන පොහොය වැඩසටහනත් මේ සැනස අවස්ථාවෙම සිද්ධ කරන්නට යෙදුණා. ඒ අන්තර්ජාතික ථේරවාද ධර්මා එතනෙහි ඒ මාසිකව පැවැත්වෙන්නා වූ පොහොය ධර්ම දේශනාවේ දිගුවක් ලෙස අද දවසේදීත් මේ දේශනාව සිද්ධ වුණා. සජීවීවත් බොහෝ දෙනාට නරඹන්නට අවස්ථාව ලැබෙන්නට ඇති. දි විශේෂයෙන් අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ ඔස්ට්‍රේලියාවේ පදිංචි ඒ දිලූ දිසානායක මැතිනිය විතින්. ඉතින් එතුමියටත් මේ බොහෝ දෙනාට ධර්ම ශ්‍රවණය කිරීමට අවකාශ ලබා දෙමින්, දායකත්ව ලබා දෙමින් සිද්ධ කරා වූ ඒ ධර්ම දානමය පුණ්‍ය කර්මයෙන් තව තවත් උතුම් ලෙස ධර්මඥාන, භාවනාඥාන දියුණු කරගෙන මෙලව දියුණුව ඇති කරගන්න ලැබේවා, පරලොව සුගතිය සාක්ෂාත් කරගන්න ලැබේවා, ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙන්න ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා. ඉතින් බොහෝ සෙයින් මහා සංඝ රත්නේ ඊටාම ඕනෑකමින් අප උපකාර කරමින් උපස්ථාන කරනවා. ඉතින් එතුමියගේ ඒ ශාසන අනුග්‍රහයන් ඊටාම උපකාර වෙලා තියෙනවා අන්තර්ජාතික ථේරවාද ධර්මායතනයේහි ස්වාමින් වහන්සේලාට ඊටාම සුවසේ ධර්ම අධ්‍යයන කටයුතු සිද්ධ කරගෙන යෑමට. ඉතින් මහා සංඝ රත්නේ වෙනුවෙන් එතුමිය විසින් සිද්ධ කළා වූද, සිද්ධ කරමින් පවතිනා වූද ඒ සියලුම දායකත්වයන් සහ සංඝ උපස්ථානයන් අප ඉතාම සතුටුසිතින් ආශිංසනය කරනවා. ඒ සියල්ල කෙරෙහි මහා සංඝරත්නයේ ආශිර්වාදය ලැබෙනවා කියලා ප්‍රකාශ කරන්නට කැමති. ඒ වගේම එතුමියගේ දයාබර ස්වාමි පුරුෂයාටද, ඒ කුඩා දරුවන් දෙදෙනාටද, ඒ දෙමාපියන්ටද, ඥාති හිත මිත්‍රාදී හැම දෙනාටම මේ කුසලයේ උපකාරයෙන් තව තවත් උතුම් ලෙස දීර්ඝායු සම්පත් ලැබේවා, නිදුක් නිරෝගී සම්පත් ලැබේවා, මෙලව දියුණුව, පරලොව සුගතිය, කෙලවර නිවන සාක්ෂාත් කරගන්නටම මේ කුසලයේ පවුලේ හැම සියලු දෙනාටම උපනිශ්‍රයක් වේවා කියලා අපි විශේෂයෙන් ආශිර්වාද සිද්ධ කරනවා. ඒ වගේම අද දවසේදී ඒ දිලෝ දිසානායක මැතිනිය සහ පවුලේ නමින් පියරල පරලෝ ගියා වූ සියලු ඥාති වර්ගයාද කටාන භාවන ධර්ම කටාන ගංගාරාම භාවනා මධ්‍යස්ථානයේ සිට ධර්මයේ ශ්‍රවණය කර මේ පින්වත් හැම දෙනාගේම නමින් මිය පරලොව ගිය ඥාති වර්ගයාද, ඒ වගේම සජීවීව ධර්මයේ ශ්‍රවණය කළා වූ හැම සියලු දෙනාගේම ඥාති වර්ගයාටද මේ පින් අනුමෝදන් කරමු. දුකටපත් වූ දුකෙන් අත මිදෙත්වා, සැපයටපත් වූ සැපයෙන් අභිවර්ධනයේ වී කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. ආත්මාරක්ෂක වූද, ලෝකපාලක වූද, සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලයේද මෙම සෙනසුනට අධිග්‍රහිත වූ දිව්‍ය රාජ මණ්ඩලයේද මේ පින් අනුමෝදන් වීමෙන් දෙවියෝද දිව්‍යමේ ආයු වර්ණ සැප බල ප්‍රඥාවන්ගෙන් වැඩෙත්වා බුද්ධ ශාසනයේද චිරාත් කාලයක් ආරක්ෂා කොට දෙවියෝද ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින් නිවනින්ම සැනසීම ලබත්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඉතාලිත මදහස් සකල ලෝක සත්වයා මේ පින් අනුමෝදන් වීමෙන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, මිසදිටු ගත්තෝ සමිඳිටු වෙත්වා, තිසරණ සරණ යෙත්වා, කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම සසර වසනාතුරාවට කල්යාණ මිත්‍රාශ්‍රය ලැබී සසරෙන් එතර වෙන්නට අපට හැකියාව ලැබේවා. අවසාන වශයෙන් ධර්ම දේශනාවට දායකත්ව දරුවා වූද, පටිගත කිරීම ප්‍රචාරණය කිරීම කළා වූද, ඒ පහසුකම් සැලසුවා වූද, සංවිධාන කටයුතු සිද්ධ කළා වූද, ධර්ම ශ්‍රවණය සිද්ධ කළා වූද සෑම සියලු දෙනාටම මම ආශිර්වාද කරනවා. පින්වත් හැම දෙනාගේම ජීවිතවලට සිතක් ශාන්තියක් යහපතක් අභිවෘද්ධියක්ම සිද්ධ වේවා. කරන කියන රැකී රක්ෂා කටයුතු, වේගේ දොර වැඩ කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. එළන හුස්මරැල්ලක් ගානේ, ගෙවෙන තත්පරයක් ගානේ, තබන පියවරක් ගානේ, රත්නත්‍රයේ සතු අසීමිත ගුණානුභව බලයෙන් නිරතුරු ආරක්ෂාව සැලසේවා. ගිනි ජල වසවිස විපත්ති වලකීවා. කල්ප වෘක්ෂයකින් භද්‍ර ගටයකින් මෙන් සියලු සම්‍ය ප්‍රාර්ථනා සමුර්ධ වේවා. ලෞකික දියුණුවෙන් පමණක් සෑහීමටපත් නොවි ආධ්‍යාත්මයේ දෙසට තව තවත් සිත නැඹුරු වේවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයෝ පෙරපස මෝරණ සඳක් මෙන් දිනෙන් දින දියුණු වෙත්වා. උපනුපන්නාත්ම භාවයන්හිදී දෙවි මිනිස් ආදී සුගති සම්පත් වින්දනය කරමි. ප්‍රතිරූප දේශ වාසය ත්‍රි හේතුක ප්‍රතිසන්ධිය ජාති ස්මරණ ඥානය සම්මා දිට්ඨිය සහ කල්යාණ මිත්‍ර ආශ්‍රය ඇත උපත ලබා සුවසේ පාරමී සපුරා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවේ සැනසී පැමිණ වදාළ ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නටම මේ සියලු කුසලයෝ හේතු වේවා. වාසනා වේවා. ප්‍රාර්ථනා හේතුවා ගන දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ගාථා කියලා ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ආකාශත්තා ච බුම්මණ්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශත්තා ච බුම්මණ්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශත්තා ච බුම්මණ්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරං රක්ඛන්තු ත්වං සදා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු. සබ්බ දුක්ඛා පමුඤ්ඤතෝ.